साधु साधु साधु। දෙදහස් විස්ස වසරේ පළවෙනි මාසේ පස්වෙනිදා භාවනා වැඩසටහන මේ අවස්ථාවට සහභාගී වී සිටින ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ අපිව ශ්‍රවණය කරන ඒ සීලු දෙනාටම ධර්මයෙන් ජීවිතය ආලෝකවත් කරගන්න ලැබෙන ශ්‍රද්ධාව ප්‍රඥාව දියුණු වෙන සුබ නව වසරක් වේවා කියලා නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොටස් ලබා ගන්න උදවිය විවිධයි. සමහර උදවිය ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහා රුක්ෂයක් නම් ඒ රුක්ෂයෙන් පින්නතුනි කොළ කඩාගෙන යන අය ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා අතු කඩාගෙන යන අය ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා පොතු අවශ්‍ය වුණාම පොතු ගලවගෙන යනවා. තවත් පිරිසක් ඉන්නවා මුල් අවශ්‍ය වුණාම මුල් ගලවගෙන යනවා. තවත් පිරිසක් ඉන්නවා මේ කඳේ සැබෑ අරටුව ලබා ගන්න පිරිසක් ඉන්නවා. ආන් මේ වගේ පින්නතුනි ඒ අය අතරින් අප සලකන්න පුළුවන්කම තියෙන්නේ අපි සැබවින්ම අරටුව ලබා ගැනීම සඳහා උත්සාහවත් වෙන ඒ වගේම අරටුව ලබා ගන්න ලබාගත් කියන පිරිසට. ඒ ගැන අපිට ආඩම්බරයි. අපිත් කාලයක් තිස්සේ පුතු ගලවමින් සිටියා, කොළ ගලවමින් සිටියා. එහෙම තිබුණා නේද කාලය? දැන් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අරටුවම ලබා ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. පින්නතුන්ට ධර්මය කියාදීමක් නොවේ සිදු කරනු ලබන්නේ. ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මග පාදා දීමක් කරන්න හදන උත්සාහ කරන පින්නතුනේ. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය සැඟවුණු තරමට නෙමෙයි බබලන්නේ විවෘත වූ තරමට. හිරු බබලන්නේ විවෘත වුණාම, සඳු බබලන්නේ විවෘත වුණාම, ධර්මයේ බබලන්නේ විවෘත වුණාම. ඒ නිසා තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය විමර්ශනය කරන්න කිසිම බාධාවක් නැහැ. සුභ පක්ෂයේ ඉඳලා බලන්න පුළුවන්, අසුභ පක්ෂයේ ඉඳලා බලන්න පුළුවන්. ධර්මයේ පිළිබඳව ඕන තරම් කතිකා ඇති කරගන්න පුළුවන්, වාද විවාද කරන්න පුළුවන්. ඒ සියල්ලම පින්නතුනේ සිදු කරනු ලබන්නේ ධර්ම අවබෝධයේ පිණස නම් ඒක කිසිම වරදක් නැහැ. එනිසා කෙනෙක් ධර්මයේ තර්කවාද විවාද කරද්දී කල්පනා කරොත් එහෙම කරන්න හොඳ නැහැ කියලා ඒක වැරදි. එනිසා ධර්මයේ වාද විවාද අපි කර යුතුයි. හැබැයි අරමුණ බවටපත් විය යුත්තේ ධර්ම ගෞරවය. ධර්ම ගෞරවය තබාගෙන තමයි අපි මේ සියලු වාද විවාදයන් සිදු කළ යුත්තේ. මුලින්ම තේරුම් ගන්න ඕන තයක් තමයි මම මොනවද දන්නේ. පිනතුනි දන්න දෙයක් තියෙනවා නම් ඒ දන්න දේ තුලින් මාන්නෙන් උද්දච්චකමින් ඉන්නව නම් එයා ඉදිරි ගමනක් යන කෙනෙක් නෙමෙයි. ඉදිරි ගමනක් යන කෙනාට පේන්නේ තමන් දන්න ටික නෙමෙයි. මොකද්ද පේන්නේ? නොදන්න ටික. ඉදිරි ගමනක් යන කෙනාට පේන්නේ දන්න ටික නෙමෙයි, නොදන්න ටික. එහෙමනම් දැන් තමා දෙස බලන්න ඕන, මට නොදන්න ටික තේරෙනවද කියලා. මම නොදන්නේ මොනවද? නොදන්න දේවල් පින්නතුනේ ලබා ගන්න පුළුවන් කල්යාණ මිත්‍රත්වය තුලින්, ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය තුලින්, ඒ වගේම නුවණින් මෙනෙහි කිරීම තුලින්, යෝනිසෝ මනසිකාරය තුලින්. එබැවින් මේ මොහොතේදී ඔබ නොදන්න කරුණ මොනවද කියලා තේරුම් අරගෙන අන්න එතන සිත පිහිටව ගන්න. මන් නොදන්න කරුණ මෙන්න මේවා. ජීවිතේ ගැටලු තියෙනවා, මේ ගැටලු වලට විසඳුම් දන්නේ නැහැ. හිත කියලා එකක් තියෙනවා, හිත මොකද්ද කියලා දන්නේ නැහැ. නිවන කියලා එකක් ගැන කතා කරනවා, ඒක මොකද්ද දන්නේ නැහැ. මාර්ගඵල කියලා කතා කරනවා, ඒව මොනවද දන්නේ නැහැ. ආදී වශයෙන් යා කල්පනා කරනවා. ඉතින් දැනුම කියන එක සමහර උදවිය හුදෙක් වචනවලට සීමා කරනවා, සමහර උදවිය ප්‍රත්‍යක්ෂතාවයට සීමා කරනවා. දැන් අපි මේ මතක් කරන්නේ දන්නවා කියන තැන දැනුම පමණක් නෙමෙයි, එතන තිබිය යුත්තේ ප්‍රත්‍යක්ෂතාවයක් තිබිය යුතුයි. ඉතින් අපේ ගොඩාක් උදවිය පින්නතුන් ධර්මයෙන් පින්නතුනි දැනුමෙන් සන්නද්ධයි, ඒත් ප්‍රත්‍යක්ෂතාවෙන් හීනයි, දුර්වලයි. ඒ නිසා මොකද වෙන්නේ? ඔව්, තමන්ට සැනසීම නැති වෙනවා. ඒ නිර්වාණ රසය නැති වෙනවා. පස්ගෝ රස විඳින්න පුළුවන්කම තියෙන වෙනතුනේ හරක් බලාගන්න කෙනාට නෙමෙයි, කිරි කන කෙනාට. ඒ වගේ පිනතුනේ ධර්මයේ රසය භුක්ති විඳින කෙනෙක් බවට පත් වෙනවා නම් පමණයි ධර්මයේ රස ලබන්න පුළුවන්කම තියෙන්නේ. පිනතුන්ගේ ජීවිතේ ධර්ම රසය කියන එක දැනিলা තියනවාද? දැන් සමහර බණවල නම් පිනතුනේ ධර්ම රසය නෙමෙයි තියෙන්නේ, හාස්‍ය රසය. ඒක වෙනම කතා. ඒ හාස්‍ය රසයේ එකතු කිරීම මේ ධර්ම රසය කියලා කියන්නේ. ධර්ම රසය මොන වගේද? දැන් අම ගෙඩියක් උනත් දීලා අපිට අහන්න පුළුවන් ඔක රස මොන වගේද කියලා. දෙහි ගෙඩියක් දීලා, දොඩම් ගෙඩියක් දීලා අහන්න පුළුවන් ඔක රස මොන වගේද කියලා අහන්න පුළුවන්. ඒ වගේ පින්නතුන් ධර්ම රසය මොන වගේද? උත්තරේ පින්නතුන් දන්නවද නැත්තම් දන්නේ නැද්ද? උත්තරේ දන්නවද දන්නේ නැද්ද? විශේෂයෙන් අපි පින්නතුන් දන්නවා ධර්මයේ තුල වේදනා රසයක් නැහැ කියලා දන්නවනේ. වේදනා රසයක් නැහැ. මොකද්ද තියෙන රසේ? අවේදීත රසය. එහෙමනම් නිවන සැපවන්නේ වේදනා නැති නිසාමයි, වේදනා නැති නිසාමයි පිනතුනේ. නිවන රසවන්නේ වේදනා නැති නිසාමයි. වේදනා නැහැ. ඇයි වේදනා නැති වුනේ කියලා පිනතුන්ට තේරෙනව ඇති. මේ සිත දිට්ටිගතව සිටියා. මේ සිත දිට්ටිගතව සිටියා. මොන තරම් දිට්ටි තිබුණද? දිට්ටි බොහෝමයක් තිබුණා. කෙනාගෙන් කෙනාට වෙනස්. දිට්ටිවල තියෙන බරපතලකම වෙනස්. ඒ හැම දිට්ටියකින්ම කරන්න පිරිනතුනි පුජ්‍යලයා ආවේග කිරීම. සෑම දිට්ටියකින්ම කරන්න පුජ්‍යලයා අසහනයට සහ අපහසුතාවයට පත් කිරීම. ඒක ඇත්තද නැත්තද? සෑම දිට්ටියකින්ම කරන්නේ ආවේගයට පත් කිරීම. ඒ දිට්ටි පින්නතුනේ පුදුමයි. කෝටි 700ක් 800ක් ලෝක ජනගහනේ ඉන්නවා නම් ඒ 700-800ටම ભેදනේ වුණු දිට්ටි තිබෙනවා. නානත්ත කාය නානත්ත සංඥා කියන බුදු වදනට අනුව ඒ කෝටි 800ටම වෙන් වෙච්ච දිට්ටි තියෙනවා. ඊළඟට ඒ කෝටි 800 පින්නතුනි තව ආගම් 800ක් බවට පරිවර්තන වුණොත් එහෙම කල්ලි වශයෙන් ඔන්න තවත් 800ක් තියෙනවා. දැන් ප්‍රධාන වශයෙන් ආගම් 700ක් 800ක් විතර ලෝකේ හොයාගෙන තියෙනවා. එතකොට මේ 700ට 800ටම ભેදනේ වුණු දෘෂ්ටි තියෙනවා. මොනෝද මේ දිට්ටි? තමන්ට වඩා වැඩිහිටියෝ ගුරුවරු තමන්ගේ ඔළුවට දෙන්නෝ දේ විශ්වාස කිරීම, පිළිගැනීම. ඒක තමයි ඒ ලෝකේ 700ට 800ටම වෙලා තියෙන එක. ඉතින් පින්නතුනේ මේ තියෙන්නේ දැනුමක්. මේ අපි අනුන්ගෙන් ලබාගත් බුද්ධියක් කියලා තේරුම් ගන්න ඕන. අපි අනුන්ගෙන් ලබාගත් බුද්ධියක් මේ ඔළුවේ තියාගෙන ඉන්නේ කියලා තේරුම් ගන්න ඕන. ඔබ ඒක තේරුම් අරගෙනද ඉස්සිටින්නේ? ඒක මෙතනම දැන් තේරුම් ගන්න. ඊළඟ පියවරට අපිට යන්න පුළුවන්. අනුන්ගෙන් ලබාගත් බුද්ධියක් තමයි මේ ඔළුවේ තියෙන්නේ, දැනුමක් තමයි තියෙන්නේ කියලා ඒක තේරුම් ගන්න ඕන. ඒක හරි කියන එකවත් වැරදි කියන එකවත් නෙමේ වැදගත් වෙන්නේ. මේ අන් අයගෙන් ලබාගත් බුද්ධියක් තමයි මේ තියෙන්නේ කියලා තේරුම් ගැනීම. ඒක වැරදි කියන්න නෙමේ. හරි වශයෙන් වෙන්න පුළුවන්, වැරදි වශයෙන් වෙන්න පුළුවන්, හරි වැරදි මිශ්‍ර වශයෙන් වෙන්න පුළුවන්, ભેදනය කළොත් ભેදනය වෙන්න පුළුවන්. නමුත් අපි පොදුවේ ගත්තාම පිටින් ගත්ත දෘෂ්ටිය. ඒ ගත්ත දෘෂ්ටියෙන් ඒ කියා දුන්නු දැනුම විද්‍යාත්මක වෙන්න පුළුවන්, අවිද්‍යාත්මක වෙන්න පුළුවන්. පිනතුනි විද්‍යාවත් සමහර විට මේ නූතන භෞතික විද්‍යාව ආයි අවිද්‍යාත්මක වෙනවා. ඒ කියන්නේ මේ කලින් හිතාගෙන හිටපු දෘෂ්ටිය වෙනස් වෙලා ආයි අලුතෙන් දෘෂ්ටියක් හැදෙන්නේ නැද්ද? හැදෙන විද්‍යාත්මක සිද්ධාන්ත අලුත් වෙනවා. අන්න ඒක තමයි විද්‍යාවේ ස්වභාවය. කොච්චරද කියතොත් මේ පොළොවේ ගුරුත්වාකර්ෂණ බලයක් ගැන කතා කරන්නේ නේද? දැන් ඔන්න ඒක වෙනස් වෙලා ගිහිල්ලා. දැන් ඒක වෙනස් වෙලා ගිහිල්ලා. ඒ වගේ ඒක ගුරුත්වාකර්ෂණ බලයක් නෙමෙයි, වෙන හේතුවකින් තමයි මේ පොළොවට මේ ආකර්ෂණය සිද්ධ වෙන්නේ කියන කාරණේ පෙර හිතාගෙන හිටපු විදිය නෙමෙයි දැන් අලුත් සොයා ගැනීම. ඒ ගැන අපි වෙනම කතා කරගත්ත දෙයක්. ආන් ඒ වගේ පින්නතුනේ අපි දරා ගන්න දේවල් ආත්ම වශයෙන් ගන්න එපා, සදාතනික වශයෙන් ගන්න එපා, වෙනස් වෙන්න ඉඩ දීලා තියන්න. ඔන්න ඕකයි විද්‍යාවේ තියෙන සුවිශේෂී වටිනාකම. භෞතික විද්‍යාව වුණත් හැම විටම විද්‍යාත්මක සිද්ධාන්ත ඉඩ දීලා තියෙනවා. කොතෙන්ටද? වෙනස් වෙන්න ඉඩ දීලා තියෙනවා. ඒ නිසා තමයි විද්‍යාවේ දියුණුව පවතින්නේ. එහෙමනම් අපි ගන්න දෘෂ්ටියක් අපි වෙනස් වෙන්න ඉඩ නොදුන්නු කවදාවත් දියුණු වෙන්නේ නැහැ. කවදාවත් දියුණු වෙන්නේ නැහැ. ඒ නිසා අපි ගන්න දෘෂ්ටි අපි වෙනස් වෙන්න ඉඩ දෙන්න ඕන. අයි අපි වෙනස් වෙන්න ඉඩ දුන්නොත් අපිට මොනෝ වෙයි කියලා බය හිතෙනවද? නෑ පින්නතුනේ. ඔබ වෙනස් කරනවා අවසාන සත්‍ය දක්වාම. අවසාන සත්‍ය දක්වාම, ඒ කියන්නේ තථාගතත්වයේ දක්වාම, තථාගත ඥාන දර්ශනය දක්වාම ඔබ වෙනස් කරනවා. එකම දෙයක් පිළිබඳව අපි දෘෂ්ටි කොපමණ සාදා ගත්තාද? අපි මේ පූර්ණ නිදහසේ ග්‍රන්ථයේ තියෙන වැකියක් අපි සිහියට නන්වා ගමු. බැඳීම් බිරහිත අවස්ථාවේදී කෙනෙකුගේ සියලුම පාපයන් පිළිස්සී යයි. පින්නතුනේ, තමන්ගේ පව් දුරු කරන්න ඕන නම්, පව් පුළුස්සා හරින්න ඕන නම්, බැඳීම් වලින් විරහිතව වාසය කරන්න ඕන. බැඳීම් තියෙන තරමට ඒ පාපයන් ආරක්ෂා වෙනවා. බැඳීම් විරහිතව මනස පවත්වා ගන්නකොට පින්නතුනි, මේ හැම මොහොතකදීම සිදුවෙන්නේ මොකක්ද? අපේ පාපයන් පිලිස්සී යනවා. එහෙම නැත්නම් කර්මශය වෙවි යනවා. කර්මශය වෙවි යනවා. බැඳීම කියලා කියන්නේ හොඳට මතක තියාගන්න, ගැටීම, වෛරය, තරහ, ක්‍රෝධයද බැඳීම බව. බෞද්ධයෝ මෙන්න මේක වටහා ගත්තේ නැති නිසා අපේ උදවිය බැඳෙන්නේ නැහැ, හැබැයි ගැටෙනවා. ගැටීම කියන්නේ බැඳීමක්මයි. බැඳීමක් නිසාමයි ගැටීමක් හටගන්නේ කියන එක තේරුම් ගන්න. බැඳීමක් නිසාමයි ගැටීමක් හටගන්නේ. ඒ නිසා ගැටීමේ යථාර්ථය බැඳීමමයි. එවන ඇලීම් ගැටීම් කියන දෙකෙන්ම තොර වූ අවස්ථාවක් ගැන තමයි මේ කතාව තියෙන්නේ. බැඳීම් විරහිත අවස්ථාවේදී කෙනෙකුගේ සියලුම පාපයන් පිලිස්සී යයි. බැඳීම් විරහිත අවස්ථාවේදී මෙම ලෝකයේ නැමැති හිරගෙදරින් කෙනෙකුට පූර්ණ නිදහස ලැබේ. සැබෑ ධර්මය ශ්‍රේෂ්ඨ ප්‍රදීපය මෙයයි. මේ ප්‍රත්‍යක්ෂ නොකරන අය සදාකාලික ශාරීරික හා මානසික දුකෙහි ගැලී සිටින්නා වූ අඥානයෝ මෝඩයෝ. ඒ අයට තමයි පින්නතුනේ මහා ගිනි, මහා ආවේග, මහා ප්‍රශ්න තියෙන්නේ. මේ බැඳීම් විරහිත මනුස්සයට වෙනතුනේ මොනම ප්‍රශ්නයක්වත් හටගන්නෙත් නැහැ. හටගත්තට මොනම ප්‍රශ්නයක්වත් බයක් නැහැ. ඇයි? හේතුව සියල්ල අතහරින්න පුළුවන් මනුස්සයෙකුට කවර ප්‍රශ්නයක්ද වෙනතුනේ? ලෝතුරා බුදු කෙනෙක් පවා පින්නතුනේ ලෝක අනුකම්පාවෙන් මිනිස්සු දහස් ගාන පහු කරගෙන ගිහිල්ලා එක්කෙනෙකුට බණ කියනවා. පින්නතුන් දන්නව ඇති, දැන් ওই පස්වග මහණුන් සාගන යද්දී මගතොටේ මිනිස්සු දහස් ගානක් මුණ ගැහුණද නැද්ද? මුණ ගැහුණා. එහෙම මුණ ගැහුණයි කියලා ඒ හැම මිනිස්සෙටම බණ කියන්න ගියේ නැහැ. ධර්මයේ දේශනා කරන්න ගියේ නැහැ. ඒකට හේතුව තමයි පින්නතුනි, ඒ ඇත්තන්ට ඒ ධර්මය තේරෙන්නේ නැතිකම නිසා. තේරෙන්නේ නැහැ, වැඩන්නේ හේතු සම්පත් නැහැ. ඉතින් මෙතන ඉන්න හැමෝටම මේ ධර්මය තේරෙනවද? තේරෙන්නේ නැහැ පින්නතුනි. මෙතන ඉන්න හැමෝටම සාධර්මයේ තේරෙන්නේ නැහැ. හේතු සම්පත් නැත්තම් තේරෙන්නේ. නමුත් තේරුම් ගන්න ඕන නම් මොකද කළ යුත්තේ කියලා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් කියන්න තියෙන උත්සාහ කරන්න. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණය කරන්න, නොතේරෙන ගති තේරෙන තත්ත්වයට පරිවර්තනය වෙයි. හේතු සම්පත් වර්ධනය කරගන්න පුළුවන්. ධර්ම මාර්ගයේ වැඩෙමින් සිටියොත් මේ ආත්මේ බැරි වුණත් ලබනාත්මක හරි ධර්මය තේරුම් ගැනීමට පහසුකම හට ගන්නවා. අනන්ත සාංසාරික දුක්වලට, අනන්ත මානසික දුක්වලට වැටෙන එක වළක්වන්න තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. නමුත් කැඹුරු නුවණක් නැති කෙනෙක්, අපායේ දුක දන්නේ නැති අය, එයාතෝ මේ ලැබුවා වූ ජීවිතේ සරලව හිතනවා. අපාය දුක දන්නේ නැති කෙනෙක් සරලව හිතනවා. මේ දුක කියන එක රැස්ුනේ පින්නතුනේ සැප කියන එක සොයපු නිසා. දැනුත් ඔබ ළඟ දුක තියෙනවා නම් තියෙන්නේ ඕ සැප කියන එක සොයන සාපේක්ෂිතතාවය තුළ. පින්නතුනේ මේ දුකත් හරියට අර ගහක් වගේ, ගහක් උඩට වැඩෙන තරමට පොළොවේ අභ්‍යන්තරයේට මුල් ගමන් කරනවා. පොළොව අභ්‍යන්තරයට ඒ මුල් ගමන් කරනවා. ආන්න ඒ වගේ තමයි පින්නතුනි, මේ ගහක් වැඩෙනවා වගේ කියලා තමයි පෙන්වලා දීලා තියෙන්නේ ලෝක දාර්ශනිකයෝ. ජීවිතයේ නැමැති ගස වැඩෙන ආකාරය දුක සැප සමබර වේ. මෙන්න මේ අවශ්‍ය කරන ශ්‍රද්ධාව තිබිය යුතුමයි පින්නතුනේ සත්‍ය අවබෝධ කරගන්න. සැබෑ නිදහස සඳහා උත්සාහ කිරීමේදී එම තැනැත්තා නිදහස ප්‍රත්‍යක්ෂ කරගත් ගුරු උතුමෙකු කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. එතුමන්ගේ අනුශාසනා තුළින් ඔබ තුළ මෙතෙක් නොතිබූ සැබෑ නිදහසේ ශක්තීන් ඔබ තුළ ජනිත වනු ඇත. ගුරුවරයා කෙරෙහි විශ්වාසය ඇති වෙන්නටම ඕනේ. ගුරුවරයා කෙරෙහි විශ්වාසය ඇති වෙන්නටම ඕනේ පිනුතුනේ. එහෙම විශ්වාසයක් නැති වුණොත් මොකද වෙන්නේ? විශ්වාසයක් නැති තැන සැබෑ ගනුදෙනුවක් නැහැ. ඒක තේරෙනවද? විශ්වාසයක් නැති තැන සැබෑ ගනුදෙනුවක් නැහැ. විශ්වාසයක් ඇති තැන තමයි, අවබෝධයක් ඇති තැන තමයි සැබෑ ගනුදෙනුවක් තියෙන්නේ. මේ දේශනාව ලබා ගන්නත්, දේශනාව සාකච්ඡා කරන්නත්, දේශනාව විමර්ශනය කරන්නත් ඔබේ හිත පෙළඹෙන්නේ එවිට. මෙතින්දි මේ විශ්වාසය කියන කාරණේදී පින්නතුනේ මෙන්න මෙපමණකින්ම ඇති අවිශ්වාස නොකර හිටියාම විශ්වාසය කියන පැත්තට බර නොවුනත් අවිශ්වාස නොකර ඉන්න තැන ඉඳලා ධර්මයේ විමසුවොත් ප්‍රමාණවත්. දැන් ඔය පින්නතුන්ට තියෙනවද ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ ගැන අවිශ්වාසය? ඉතින් වෙන්න පුළුවන් මායя පණිවිඩයක් කියලා තියෙනව වෙන්න පුළුවන්. ඔබ දැනගත්ත විදියට, ඔබ ඇසුරු කරපු හාමුදුරුවරු විදියට, සමාජයේ ඉන්න අය විදියට බලන්න පුරුදු කළ මොලයක් හැදිලා තියෙන්නටත් ඉඩ තියෙනවා. මම දැකලා තියෙනවා මේ විෂමතා. හොඳ හාමුදුරුවරු ඉන්න පළාත් ඉන්නවා. ඒ පළාත්වල මේ හොඳ කියලා කියන්නේ ඉතින් අර බාහිර ශික්ෂණයන් එක්ක ඉන්න හාමුදුරන් වහන්සේලා. ඒ පළාත්වලට ගිහාම මේ මිනිස්සු හාමුදුරන් වහන්සේලා දැක්කහම බයිසිකලෙන් පවා මොටෝසයිකලෙන් පවා බැහැලා ටික දුරක් ගිහිල්ලා තමයි ආයේ මොටෝසයිකලේ නැගලා යන්නේ. එහෙම පළාත් තියෙනවා. සමහර පළාත්වල තියෙන දැක්කහම කෙල ගහගෙන යනවා. එහෙමත් පළාත් තියෙනවා. හරමත් පළාත් තියෙනවා. සමහර පළාත් තියෙනවා දැක්කහම හාමුදුරුවෝ කැහි කොට කඩලා කැප් එක ගලවලා සාලුව කරට අතට අරගෙන වැඳගෙන ඉන්නව පාරායිනේ හාමුදුරුවෝ වඩිනකන්. හරියට අර තායිලන්තේ වගේ රටවල් වල වගේ. හාමුදුරන් වහන්සේලාට ගොඩක් අය සමහරලාට ගරු කරන අය ඉන්නවා. ඒ වගේ සමහර තැන්වල ඒක එහෙම නෙමෙයි. ඒ වුන් ආශ්‍රය කරන සහ වුන් දකින தත්ත්වය අනුව තමයි ඒක හැදිලා තියෙන්නේ. අත්පත් කර ගැනීමේ හා ප්‍රතික්ෂේප කිරීමේ බැමි කපා හරින්න. දැන් ඔබ ඇවිල්ලා තියෙන ධර්මයේ අත්පත් කරගන්නද? අර ඉඩම් අත්පත් කරගන්නවා, දීපල අත්පත් කරගන්නවා නේද? නොයෙකුත් නොයෙකුත් දේවල් අපි අත්පත් කර ගැනීම කරන්න ජීවිතේ පුරාම. ඊට පස්සේ තියෙන ප්‍රතික්ෂේප කරනවා, තියෙන දේවල් ටික ඔන්න කාට හරි දෙලන්න. මේ දෙකම සම්මුතිය. දීමත් සම්මුතිය, අත්පත් කර ගැනීම සම්මුතිය. ලෝකෝත්තරත්වයේ වෙනස් පින්නතු. අත්පත් කර ගැනීම හා ප්‍රතික්ෂේප කිරීමේ බැමි කපා හරින්න. දැන් ඔබ නැගී සිටින්න ඕන මෙන්න මේ කොටස් දෙකට හසු නොවන බැමි කපා හැරලා තමයි ඔබ නැගිටින්න ඕන නිදහසේ. ඔබේ මනස පරේක්ෂණාගාරයක් කරගන්න කිසිදු උත්සාහයක් නොමැතිව, නිරුත්සාහයක්ද නොමැතිව ස්වභාවික තත්ත්වයෙන් ලිහිල්ව සිටීමට ඔබට හැකිනම් ඔබ සැබෑ නිදහස දිනාගන්නේය. එවිට ඔබේ නොවබෝධය හා අවබෝධය බැහැර කරන්නේ. මේ වාක්‍ය මහ පුදුම වාක්‍යයක් නෙවෙන්නතුනි. අනවබෝධය සහ අවබෝධය, එහෙම නැත්නම් නොවබෝධය සහ අවබෝධය බැහැර කරන්නේ. මේ විශිෂ්ටම ග්‍රන්ථය මේ විශිෂ්ටම ග්‍රන්ථයේ පිරිනතුනේ ආභාෂය ලැබෙන්න මට උපකාරක වුණු පොතක් තියෙනවා. ඒ පොත දැකලා තමයි මට හිතුනේ මේ ආභාෂයෙන් ගන්තයක් නිර්මාණය කරන්න ඕන කියලා. ඒක සමාජයේ ජනප්‍රිය මිනිසුන් අතර තියෙන ග්‍රන්ථයක් නෙමෙයි, දුර්ලභ ග්‍රන්ථයක්. ඒකේ කොපි පිටපත් වගේක් තමයි මට හම්බුනේ, ෆොටෝ කොපි වගේ. ඒ ශෛලිය සහ ඒ ක්‍රමවේදය දැක්කහම මට හිතුණා මේ ක්‍රමයට කියනවා. නමුත් ඒකෙම තියෙන දේවල් නෙමෙයි. නමුත් ඒකෙන් මම ගොඩක් වෙනස් කරන්න නුසුදුසුයි කියලා හිතන වටිනා කියන කොටසත් මම මේ ග්‍රන්ථයට ඇතුළත් කළා. නමුත් ඒ ආකාරයටම නොවන නිසා ඒ ග්‍රන්ථයට මේක අදාළත්වයක් නැහැ. සමහර දේවල් තියෙනවා ලෝකේ, වාක්‍යයන් හැදිලා තියෙනවා. ඒ වාක්‍යයන් වෙනස් කරන්නම බෑ. ඒකේ අර්ථය ඒ කොටසේ ඒ විදියට මේන නිසා, ඒක වෙනස් කරන්න බැරි නිසා ඒව ඒ විදියටම තියන්න සිද්ධ වෙනවා. බොහොම සමාධියකින් යුක්තව වචනයෙන් වචනය ගලපමින්, භාවනාවට සමවදිමින්, ධර්මයට සමවදිමින් ලියාපු ග්‍රන්ථයක් තමයි මේ පූර්ණ නිදහස කියන අපූරු ග්‍රන්ථය. ඒ නිසා මේක මිනිස්සයාගේ ජීවිතය වෙනස් කරන සුළුයි. ධර්මයට අකමැති කෙනෙකුට මේක බොහෝම පිස්සුවක්, විකෘතියක් වගේ පේන්න පුළුවන්. ඒක එහෙම තමයි. ධර්මය ප්‍රිය කරන්නේ නැති කෙනෙකුට ඒක එහෙම පේනවා පින්නතුනි. නමුත් ධර්මයට ප්‍රිය කෙනෙකුට මේක මහා ඖෂධයක්, මහා දිය දෝතක්, ගංගාවක් වගේ මේක තේරෙනවා. ඒ කෙනා මේකේ පුදුම පිහිටක්, පිළිසරණක් ලබනවා. ඒ නිසා අපි මහා යතිවරු, මහා පඬිවරුන්ගෙන් අපිට මේ චෝදනාවක් නැති නිසා අපි ඒ ගැන මුකුත් හිතන්නේ නැහැ. ඔය අඥාන පුජ්‍යලෝ එක්කෙනෙක්ගේ දෙන්නේගේ ප්‍රතික්ෂේප මේවට තියෙනවා. ඒක ඉතින් බුදුහාමුදුරුව හැමෝටම ප්‍රියයිද? නෑ නෑ. බුදුහාමුදුරුව කී දෙනෙක් මේ අප්‍රිය කරනවද? ඉතින් ඒ වගේ පින්නතුනි මේවා දිහා තවඥාවෙන් බලන පිරිසක් ඉන්නවා. සමහර අයට ඉතින් ඒගොල්ලන්ගේම දේ විතරයි ඒගොල්ලන්ට වටින්නේ. අය කිසිම දෙයක් ප්‍රිය නොකරන ප්‍රතික්ෂේප කරන පුද්ගලයොත් ලෝකේ ඉන්නවනේ. ඒසයි ඉතින් ඒක අපිට අදාළත්වයක් නෑ පිළිතුරු මේ මිනිස්සුන්ගේ මේ විවේචන සහ මේ දේවල්. ගසක මුල කපා දමන්න එවිට එහි කොළ මැලවී යයි. ඔබගේ මමත්වය කපා දමන්න එවිට දුක හට ගැනීම නතර වනු ඇත. එහෙමනම් ගසක මුලට උපමා කරලා තියෙන්නේ තමන්ගේ මමත්වය. ගසක මුලට උපමා කරලා තියෙන තමන්ගේ මමත්වය. කොහොමද ඉතින් මමත්වය කපා දමන්නේ? ආලෝකය හා අන්ධකාරය ඉක්ම වූ තැන ඔබ මෙතෙක් නොදුටු ආලෝකය දකින්නේය. එම ආලෝකයට ප්‍රතිවිරුද්ධ වූ අන්ධකාරයක් නැත්තේය. සාමාන්‍ය අන්ධ මෝඩ ජනයා මේක ප්‍රතික්ෂේප කරනවා කියන එක ඉතින් අහන්න දෙයක් නෙමෙයිනේ. මේක මේ ලෝකේ මිනිස්සුෙකුට තේරෙන දේවල්ද? නෑ. එහෙම ඔබට කීවොත් කවුරු හරි ඇවිල්ලා මේ ලෝකේ දෙයක් තේරෙන්නේ, මේ ලෝකේ මිනිස්සුෙකුට මේක තේරෙන්නේ නෑ කියලා කිව්වොත් ඔබ ඍජුව කියන්න ඇත්ත. ඕකේ තියෙන්නේ මේ ලෝකේ දෙයක් නෙවෙයි. ඒ වගේම ඕක මේ ලෝකේ කෙනෙකුට තේරෙන්නෙත් නෑ. ඕක ලෝකෝත්තරයට තමයි තේරෙන්නේ මොකද හේතුව? ඔය සාවින් වහන්සේ ඕක ලියලා තියෙන්නේ ලෝකෝත්තර ඥානයකින්. ඔබ ලියලා තියෙන ඔබ ලෞකික ඥානයකින් ලියුවනම් ඕක කොහොම නෙමෙයි කියන්න තියෙන්නේ. මේ අන්ධකාරය කියා දෙයක් ඇත, මේ ආලෝකය කියා දෙයක් ඇත, මීට එහා දෙයක් නැත කියලා තමයි ලෞකිකව කියන්න සිද්ධ වෙන්නේ. පින්නතුනේ ඒ වචනයම මගේ ජීවිතේ මහා පුදුම එලියක් කරන වචනයක් වුණා. මේක ත්‍රිපිටක ධර්මයේ තියෙනවා. මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්මව වූ අය කියලා. ඒකෙන් ආදර්ශයක් අරගෙන තමයි අර රැය දහවල ඉක්මව වූ රහතුන් කියලා කියන්නේ. මේ මන් නිෂ්පාදනය කරන දේවල් නෙමේ බුද්ධ වචන. ඒ කොටස් අරගෙන ඉවරලා අපිට තේරෙන භාෂාවෙන් ඒක විග්‍රහ කරලා තියෙනවා අර්ථ ගොඩනගෙන. කාටවත් මේ ලෝකෙට ඇවිල්ලා අමුතුවෙන් වචනයක් හදන්න බෑ. කවුරු හරි ලියපු කියපු දෙයක් තුල තියෙන හැබැයි ඒ තුල සත්‍ය තියෙනවා නම් එච්චරයි. ඊළඟට ඒක අපිට සත්‍යයට ගැළපෙන විදියට ගලපන්න හැකියාව පමණයි තියෙන්නේ. මට පොකු අලුතෙන් ඇවිල්ලා මං හදපු එක වචනයක් තියෙනවද? නෑ. මං හදපු වචනයක් නෑ. ඔබ අප කවුරුත් දන්නේ මේ අපිට සිංහල භාෂාව තුල අපි ඉගෙන ගත්ත වචන සහ ඒවට ලබා දෙන නිරුත්ති. ඒවා අපි තුල මේ ජනිත වෙනවා. මේ කතා කරන වචනයක් ගානේ ඔබේ සංඥාවදී වීමක් සිද්ධ වෙනවා. ස්වරයට අනුව, වචනයට අනුව. මේ මහා sannivedanaye අයිතිකාරය බවට පත් වෙන්නේ මේ මිනිස්සුයෝ. මිනිස්යා තරම් සංකීර්ණ ආකාරයකට sannivedanaye කරගන්න පුළුවන් තව සත්‍යේ නැහැ. පැවැත්මට කුඩා sannivedana සමූහයක් සියලු සත්‍යයන්ටම තියෙනවා. පැවැත්මට අනතුරක් ආවහම, ආහාරයක් දැක්කහම, තමන්ගේ කැමැත්ත ආදරය කරුණාව ප්‍රකාශ කරන යම් සංවේදනයක් තියෙන සියලුම සත්වයන්ට. වහු පෙට්ටියේ ඉඳලා තියෙනවා. බල්ලගේ බලලගේ පූසගේ ඉඳලම ඒ සංවේදනය තියෙනවා. නමුත් අති සංකීර්ණ ආකාරයට සංවේදනයක් ඕමාරු කරගන්න පුළුවන් එකම සත්වයා මේ මිනිසයා. ඒකනේ මනස උසස් නුවණ උසස් කියලා කියන්නේ. ඉතින් මේ උසස් භාවයේ ප්‍රයෝජනය අපි ගත්තා වෙනවා මේ ලෝකයේ තියෙන ගැඹුරුම සත්‍යව අපි අවබෝධ කරගත්තොත්. මේ ලෝකයේ තියෙන ගැඹුරුම සත්‍ය අවබෝධ කරගත්තොත් අපි මනුෂ්‍යත්වයේ ප්‍රයෝජනය ගත්තා වෙනවා. ඉතින් ඇතුලේ මනස දෘෂ්ටිගතව තියෙනවා නම් ඒක කඩන්න ඔබට හොඳම අවස්ථාවක් තමයි හිතන්න 2030. හිතන්න 2040. හිතන්න 2050. හිතන්න 2060. ඔබේ ශරීරය ඔබ කොතනද සිටින්නේ? හිතන්න 2070. හිතන්න 2080. ඔබ කොහේද? ඔබ කොතනද? හිතන්න 2090. හිතන්න 2100. විසි බිඳුව තියෙන තැනට එකක් එකතු වෙන දවස. මේලෝ ඇති සියලුම දේ වටිනාකමක් නැති ඒවාය. ඒවාට මිනිසුන් විසින් වටිනාකමක් දී ඇත. ඒවා දුකෙහි හා කනගාටුවෙහි ආරම්භය වෙති. සැබෑ නිදහස අත් නොවිදි අයගේ ඉගැන්වීම් දුකට මඟ පෑදීමකි. කෙනෙකු විසින් අනුගමනය කළ යුත්තේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් පමණකි. ප්‍රත්‍යක්ෂතාවයෙන් තොරව කියන කිසිම ඉගැන්වීමක් තුලින් පින්නතුනේ නිවන කරා ගමන් කරන්න බෑ. සත්‍ය කරා ගමන් කරන්න බෑ යායට. දැනුමට සීමා වූවන්ගෙන් ධර්මය ලබා ගත්තොත් ඔබ දැනුමෙම සීමා වෙලා පින්පව්වන සතර පාය හෝ සුගතිගාමි වෙන්න පුළුවන්. නමුත් සැබෑ ප්‍රත්‍යක්ෂතාවය මුල් කරගෙන කටයුතු කරන දේශනා කරන යම් දේශකෙක් වේද, එම දේශකයාගෙන් ඒ ප්‍රත්‍යක්ෂ ස්ථාවරයට තත්වයට ශ්‍රාවකයාටත් පැමිණීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ හැම කල්හිම අනර්ථපද ගාථා දහසකට වඩා ඒක එක ගාථා පදයක් එක ගාථා පදයක් අර්ථ සම්පන්නව අවබෝධ කරගත් කෙනා උතුම් කියන වාක්‍ය දේශනා කරේ එකයි. එහෙනම් අපි ගොඩාක් පද පාඩම් කරගෙන කියව ඉන්න නෙමෙයි තියෙන්නේ, එක ගාථාවක් පිළිපැදලා ජීවිත අවබෝධය කරගන්නයි තියෙන. එවිට බුදු කෙනෙක්ගේ පැසසුමට ලක් වෙන්නේ ගාථා 1000 කියව ඉන්න කෙනා නෙවී පිනුතුන එක ගාථාවක් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත්ත තැනත්තා. මෙතෙන්ට පුටුවක් ගෙනල්ලා දෙන්න. අර අම්මා එන්න, අර මේ ශබ්දයක් නැගුව අම්මා, එයා එන්න මෙතෙන්ට. මොකද තියෙන තත්ත්වය, මොකද දැනෙන්නේ? සැල්ලො දැන මේ කෑගැස්වේයි වෙනම ලෝකයකට ගියා. ඉතින් මොකක් හරි වෙනසක් වෙනකොට ඒකට බය වුණාද? එහෙම නැත්නම් ඒක මොකද්ද උනේ? ඒතර නැත්නම් එහෙම Tamanට නාදයක් කරන විදියක් නැහැනේ. ඔව්, වයිසින් ඉස්සරහට කියාගෙන යනකොට තමයි මැරෙනවා කියලා තේරුණා. සියල්ල නැති වෙනවා කියලා තේරුණා. එතකොට කෑ ගැහුණා. මොකද කියලා තේරුන්නේ? අංගිසි අභ්‍යන්තරික වෙනසක් ඇති වුණා. ඔව්, ලෝකේ ජීවිත අවබෝධයේ මරණානුස්මතියෙන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි මැරෙනවා කියේ ඉන්නේ නැතුව මම ඔන්න ඔය වගේ වාක්‍යයක් කියනකොට මොකද්ද සිද්ධ වෙන්නේ? මරණානුස්මති භාවනාව සිද්ධ වෙනවා. ඒකයි අපේ දේශනාව භාවනාවක් කියන්නේ. ඒකයි මේ මතක් කරනකොටම දේශනාව භාවනාවක් බවට පත් වෙනවා. මනින්ම තනින් ජීවිතේ වෙනස් කරනවා. අර ඇතුලේ තිබුණු දෘෂ්ටියක් මේකේ මම එක්ක ඉන්නවා, මට හැමදාම ජීවත් වෙනවා වගේ කියලා ඇතුලේ මනස තේරුම් අරගෙන ඉන්නේ. මැරෙනවා කියලාවත් තේරුම් අරගෙන ඉන්නේ නෑ. ඔන්න තේරුම් ගන්නවා මැරෙනවා කියන එක. තේරුම් ගන්නකොට ඔය මනස අර තද කරගෙන හිටපු දෘෂ්ටි පුපුරලා යනවා. සමහර ලාට එතකොට තමන්ගේ ගේ ගිනි ගන්නවා වගේ වෙන සිද්ධියක් වෙන්නේ එතන. එතකොට මොකද වෙන්නේ? කෑ ගැහෙනවද නැද්ද? දැන් ගේ ගිනි ගත්තොත් එහෙම කෑ ගැහෙනවද නැද්ද? කෑ ගැහෙනවනේ. ඒ වගේ අභ්‍යන්තරයේ මේක මගේ ආත්මය කියලා අල්ලගෙන හිටපු දේවල් දෘෂ්ටි මේ ධර්ම දේශනාව ඇහෙනකොටම පුපුරා යනවා. ඒ පුපුරා යනකොට කෑ ගැසීමක් ඇති වෙන්න පුළුවන්. ඒක ඉබේ වෙන්නේ. හිතල කරපු දෙයක් නෙමෙයිනේ. ඒක ඉබේ වෙන දෙයක්. එහෙනම් පුපුරා යනකොට කෑ ගැහෙනවා. ඊට පස්සේ ඒක හිමින් සැරේ අඩු වෙලා ගියා. අඩු වෙලා ගියා. දැන් මොකද දැනනවා කිව්වොත් සැහැල්ලුවක් දැනනවා කිව්වා. තමන් ඒ සැහැල්ලුව මේ බොහොම උවමනාවෙන් හදලා ගත් එකක්ද? ඉබේ පහළ වෙච්ච දෙයක්. ඉබේ පහළ වෙච්ච දෙයක්. ඒ සැහැල්ලුව ඉබේ පහළ වෙච්ච දෙයක්. ඒ සැහැල්ලුව බලන්න මොකක් හරි රැඳිලා තියෙන සැහැල්ලුවක්ද කියලා බලන්න. කවුරුවත් අල්ලගෙන නෑ. කවුරුත් අල්ලගෙන තියෙන එකක් නෙමෙයි. මොකවත් රැඳිලා තියෙන සැහැල්ලුවක් නෙමෙයි. තමන්න සැහැල්ලුව ගැන විමතියක් ඇති කරගන්න ඕනේ. ඒක සැහැල්ලුවනේ නේද? ඒක ස්වභාවයෙන් තිබුණාවේ. තව දුකක් තියනවාද කියලා ඕනම් ආයාසයෙන් බලන්න නැතුව નિરાයාසයෙන් බලන්න. දැන් අපි දුකක් හඹාගෙන ගිහිල්ලා හොයන්න යන්න ඕනේ. දුකක් අපි ස්වභාවිකව මෙතන ඉද්දී තියනවද නැද්ද? දැන් දොස්තර මහත්තයා වහම මේ බඩේ කැක්කුමක් තියනවද කියලා, කැක්කුමක් නැතුව මේ කැක්කුමක් හදාගෙන කැක්කුමයි කියන්න ඕනත් නැහැ නේද? සැබෑවෙන් බැලද්දි තමන්ට කැක්කුමක් තියනවද, කැක්කුමක් තියෙනව නැත්තම් කැක්කුමක් නැහැ. ඒ වගේ තමයි අපි ආයාසයෙන් දුක් හොයන්න ඕනත් නැහැ, දුක් මවන්න ඕනත් නැහැ. ස්වභාවයෙන් අපි පාඩුවේදී බලන් දුකක් තියනවද කියලා, ආන්නේ දුකට තමයි අපි පිළියම සොයන්න ඕන. දැන් මේ මොහොතේ අර විශිෂ්ට අවබෝධයකින් ගොඩ නැගෙනකොට, ධර්මය ඇසෙනකොට, මේ මොහොතේදී ලොකු සැහැල්ලුවකින් අතෙන්පත් උනාට ආයෙ ගෙදර ගිහිල්ලා වටේ තියෙන කුණු ටිකක් ඔළුවේ දාගත්තාම ආයෙ ඔය සැහැල්ලුව නැති වෙනවා. ඒකට හේතුව රත්තරන් හැන්දෙන් කුණු අයින් කරොත් ගඳ ගන්නවද නැද්ද? රත්තරන් හැන්ද වුණා ඈන ගඳ ගන්නවනේ. ඒ වගේ අපේ මේ මනස කියන එක බාහිර කුණුත් එක්ක එකතු කරනකොට ආයි අර ප්‍රභාස්වර ගතිය නැති වෙනවා. ඉතින් මේ ධර්මයේ ආසද්දී යම් ප්‍රභා ඒ උතුම් ප්‍රභාස්වර ගුණයකට, ඒ මමත්වය ඉක්මවා යන ස්වභාවයට, ඒ සක්කාය දිට්ඨි ඉක්මවා යන ස්වභාවයට, ඒ සීලම්පත පරාමාස ඉක්මවා යන ස්වභාවයට, ඒ සංයෝජන දුරු කරන අවස්ථාවන්වලට මේ සියලුම ශ්‍රාවකයෝ පත් වෙන්න ඕන. ඒ සියලුම ශ්‍රාවකයෝ පත් වෙන්න ඕන. ඉතින් ඔය ඒ සතුට තවන්ට තියෙනවා නම් තව භුක්ති විඳින්න, තව භුක්ති විඳමින් නිරායාසයෙන් ඇතිවන ගැටලු තිබුණොත් ඒ ගැටලු වලට ධර්මයේ ශ්‍රවණය කරමින් ධම්මානුගත වෙමින් ඒ ගැටලු විසඳ ගන්න තමන්ටම නුවණක් පෑදේවි, පෑදෙන්න ඕන. ඉස්සරහටත් ඒක දියුණු කරගෙන යන්න ඕන. ඉතින් යම් වෙනසක් ඇති වුණා, ඒ වෙනස නෙගටිව් නේ, පොසිටිව් නේ. ඒ කියන්නේ හොඳයි, සන්තෝෂයි. සතුටකුත් නැහැ, දුකකුත් නැහැ, දුකකුත් නැහැ. අන්න ඒක තමයි එන්නේ. අපි මුලින්ම ආරම්භයේදී කතා කළා මොකද රසය? නිවන් රසය. ඕ ආවේදිත රසයක්, සතුටක් කියලා එකක් ලොකුවට එහෙම දෙයක් නැහැ. එහෙම සතුටක් කියලා දෙයක් නැහැ. එන පිනතුනේ සැබවින් ධර්මයේ පුබුදින තැන්. විශේෂ එහෙම දෙයක් නැහැ. දුකක් දුකක් කියලා එකකුත් නැහැ. අන්න පිනතුනේ නියම මධ්‍යම ප්‍රතිපදාවෙන් පිවිසෙන්නාට දැනෙන්නා වූ ආධ්‍යාත්මික සෝය, ආධ්‍යාත්මික ගුණය. ඒසා ලෝකවාසී සියලුම පින්නතුන්ට කියනවා, ඔබ නිවන් මඟ සොයා ගැනීමට අනන්ත අපහසුතාවලින් දුක් විඳිනවද? එන්න සම්මා සමාධි භාවනා මධ්‍යස්ථානයට ඔබේ ඒ ප්‍රාර්ථනය, ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නට අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන් අනුශාසනා කරන ඔබට කල්යාණ මිත්‍රයෙක් සිටිනවා පැමිණෙන්න කියන ආරාධනය මුළු ලෝකෙටම අපි මතක් කර සිටිනවා. එහෙනම් අම්ම සතුටින් ඉන්න. හොඳයි, බුදු සරණයි. දෙයාකාරයම හෙවත් හොඳ නරක වැනි පුජ්‍යලයන් ඉක්මවා යාම යනු නිවැරදි දැකීමයි. හරි දැකීමයි සිතෙහි දෙයාකාරය හරි වැරදි ඉක්මවා යෑම නිවැරදි අභ්‍යාසයයි. අභ්‍යාසයකින් තොරව මාර්ගය බුදුරජාණන් වහන්සේගේ මාර්ගයයි. එම මාර්ගයේ පියවර නගන්නෝ නිර්වාණය කරා ළඟාවන්නෝය. මේ ලෝකේ මිනිස්සුෙකුට මම නැවත නැවතත් කියන කැමති, මේ ලෝකේ මිනිස්සුෙකුට නම් මේ වාක්‍ය එකක්වත් තේරෙන්නේ නැහැ. සැබවින්ම ලෝකෝත්තර ඥානෙක මේක වන්දනීය පොතක් පින්නතුනේ. ඔය ඇත්තන්ට කරන්න තියෙන ලොකුම දේ තමයි අපි මුද්‍රණ වේදමට ඔබට පොත් 10,000 හරි මුද්‍රණය කරලා දෙන්නම්. ඔබට හැකියාව තියෙනවා නම් ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි ඔබගේ ඥාති පරපුර සහ ගම අතර මේ පොත් 1000ක් නොමිලේ බෙදා දෙන්න. සාංගික දාන 1000ක් කරපු පින්කම ඒකේ හම්බ වෙනවා. තේරුණා නේද? මේ පොත් ටිකක් බෙදා දෙන්න ඔබේ ගමේ. මේ 1000ක් දුන්නහම පින්නතුනි 100ක් හිතට ගණේවි. 100ක් අපායේ නිදහස් වෙයි. ඒ 1000 10ක් ජීවිත අවබෝධ කරගනී. ඒ අය මගපල නිවන් දකීවි. ඔච්චර පින්නතුනි අපේ අපේක්ෂාව. 1000 දුන්නන් 1000 පිළිගන්නේ. 1000න් 100යි සතර අපායෙන් මිදෙන්න දර්ශනයක් ඇති කරගන්නේ. ඒකිනු 10ක් ඒ 1000න් 10 දෙනෙක් මේ ලෝකෝත්තර ඥානය අවදි කරගනීවි. අන්න ඒ 10 දෙනා බලාපොරොත්තුෙන් තමයි අපි 1000ක් පොත් බෙදන්නේ. එහෙමයි. ওই විදියටයි පින්නොතුනේ ප්‍රතිසතිය හැදෙන්නේ. ඒ වගේ මේ 14න් 100ක් විතර ඔව් අපිට නොහොඳ නොක්කඩුකම් කියන්නත් ඉඩයි. තවත් 100ක් විතර එතකොට 900යි එකකින් ගන්නේ. අනිත් කට්ටිය ප්‍රතික්ෂේපිත 100. මේක තමයි ස්වභාවය පිනුතුනේ. දෙයාකාරයෙහිවත් හොඳ නරක වැනි යුගලයන් ඉක්මවා යාම යනු නිවැරදි දැකීමයි. හරි දැකීමයි සිතෙහි දෙයාකාරය හරි වැරදි ඉක්මවා යෑම නිවැරදි අභ්‍යාසයයි. අභ්‍යාසයකින් තොරව මාර්ගය බුදුරජාණන් වහන්සේගේ මාර්ගයයි. හරි වැරදි දෙයාකාරයට වැටෙන්නේ නැතුව දැකීම පුරුදු කරන්න ඕන. අභ්‍යාසයකින් තොරව අභ්‍යාසයේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන මාර්ගය අභ්‍යාසයකින් තොරව අභ්‍යාසයකින් තොරව මාර්ගය බුදුරජාණන් වහන්සේගේ මාර්ගයයි. එම මාර්ගයේ පියවර නගන්නෝ නිර්වාණය කරා ළඟාවන්නෝය. අභ්‍යාසයකින් තොරව මේ ධර්මය ප්‍රගුණ කරන අය. මොකක්ද ඒකේ තේරුම පින්නතුනේ? අභ්‍යාසයකින් තොරව ධර්මය ප්‍රගුණ කරන අය නේද? මේ ලෝකයේ තාවකාලික අස්ථීරය මායා රූපයන් හා සිහිනෙන් එහි කිසිදු ගත යුත්තක් සාරයක් නොමෙත. ඒ අතහැර දමන්න මනසට ඇලී සිටින කිසිම තැනැත්තෙකුට මනසින් එහා ඇති දේ පිළිබඳව සත්‍ය නොපෙනේ. මේ සියල්ලම මේ දේශනා කරන්නේ අතහරින්නට උවමනා කරන ධර්මකාරණානේ පින්නතුනි. අතහරින්නට උවමනා කරන ධර්මකාරණා මේ දේශනා කරන්නේ. මේ ලෝකේ තාවකාලිකය. දැන් මේක අමුතු බණක්ද? තාවකාලිකය කියන්නේ අමුතු බණක්ද? නැහැනේ. අපි හැමදාම ආන දෙන්නේ. ඉතින් යමෙක් අභූතයෙන් කළොත් තමයි දෙයක් එහෙම කියන්න පුළුවන්කම තියෙන ලෝකෙ. නැත්තම් සත්‍යවාදී කිසි කෙනෙකුට එහෙම කියන්න බෑ. මේ ලෝකේ තාවකාලික අස්ථීරය. මේක තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ දේශනාව. තාවකාලික අස්ථීරය. මායා රූපයක් ආ සිහිනයක් මෙන් එහි කිසිදු ගත යුත්තක් සාරයක් නොමැත. කාට හරි කියන්න පුළුවන්ද මේක තථාගත බුදුහාමුදුරන්ගේ බණ නෙමෙයි, මේ ඕව බයිබල් බණ කියලා? ඒව කියන්න බෑ. ඉතින් අර එක උන්නාංශ කෙනෙක් ඔය චෝදනා කරා, ඒ යකා මේ පොතම බලන්න නැද්ද පොයිද? ඉතින් ඒ මිනිහටත් කියනවා මේ මේ මේක සම්පූර්ණ කියවන්න කියලා. ඒ අතහැර දමන්න මනසට ඇලී සිටින කිසිදු තැනැත්තෙකුට මනසින් එහා ඇති දේ පිළිබඳව සත්‍ය නොපෙනේ. පින්නතුන් මනසට ඇලිලා ඉන්න මිනිහෙකුට, දෘෂ්ටියකට ඇලිලා ඉන්න මිනිහෙකුට, එහෙ නැත්තම් සිතට ඇලිලා කටයුතු කරන කෙනෙකුට මේ කවදාවත් සත්‍ය දකින්න පුළුවන් කමක් නැහැ. එයාට තේරෙන්නේ පින්නතුනි මේ ලෝකේ ඉන්න තථාගත ධර්මයේ සත්‍ය අවබෝධයේ පිණිස ජීවිතයට එකතු කර ගන්න පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා සත්‍ය අවබෝධයේ පිණිස නෙමෙයි තථාගත ධර්මයේ තේරුම් ගන්නේ. ඒ ඇත්තන්ගේ ආත්මලාභයන් හදා ගන්නට තථාගත ධර්මය මුල් කර ඔවුන් ත්‍රිපිටකයේ අයිතිවාසිකම් කාර්යය හැටියට පෙනී හිටමින් හොඳට හම්බ කරගෙන ඒ ගැන සන්තෝෂ වෙනවා. BMW Benz වල ලස්සන බලනවා ඒගොල්ලෝ තථාගතයන් වහන්සේගේ ධර්මයේ අයිතිකාරය වගේ පෙනී හිටමින්. එක එක චේතනාත්මක ස්වභාවය ඒවා ඉතින් විපාක මේ ආත්මයේ දායකයන්ට එකපාරට හිතා ගන්නත් බෑ, පේන්නෙත් නෑ. ඒගොල්ලන්ට භවගාමී සංසාරයන් වලදී ඒවා අත්විඳින්නට ලැබේවි. මොකද ඔවුන්ගේ චේතනාව කොහෙද තිබුණේ කියලා පරීක්ෂාවකට ලක් කරන වෙලාවේදී අන්න යම රජුරු අල්ලගනි, උඹ ත්‍රිපිටකය විකුණගෙන කෑව නේද මේ වර කියලා, තොට දෙන්නම් පරිප්පුව කියලා අරගෙන යාවේ. ඒ තියෙනවා එහෙම තැන් අපි ඕන තරම් මේ සමාජය දැකලා තියෙනවා. පින්නතුනේ එහෙම දැකලා තියෙනවා, දේවල් අපි අත්විඳලා තියෙනවා. ඉතින් ඒක මේ මේ අමුතු දෙයක් නෙමෙයි. ඊව දහම නැති තත්වයක් නිසා, පුජ්‍යල ජීවිතයේ පිළිබඳව නැති තත්වයක් නිසා සිද්ධ වෙන දෙයක්. එකක් අසරණකම නිසා ඒගොල්ලෝ ඒක කරන්නේ, නැතිබරි කම නිසා කරන්නේ. සමහර වෙලාවට මනෝහරි ආධ්‍යාත්මික දුප්පත්කමක් නිසා. ඉතින් මේ ජීවිතේ නැසෙන සුළු භාවය, අනිත්‍යතාවය, නොදන්නා තනත්තා, මම මගේ ආත්මය කොටගත් අවිද්‍යාසහගත පුජ්‍යලයා විසින් නොයෙකුත් අධර්මකාමී වැඩ සිද්ධ වෙන්නට පුළුවන්. මොකද ඔවුන්ගේ චේතනාව මමංකාරයෙන් බැඳී පවතින නිසා. ඒ නිසා ධර්මයේ නොවේ පින්නොතුනි ගොඩක් දෙනෙගේ ජීවිත ක්‍රියාත්මක කරවන්නේ මමංකාරයේ මමත්වය. ඒ මමත්වයෙන් ගැලවීමට සමහර උදවියට බෑ. දැන් හිත ඇතුලේ තරහක් ඇති වුණාම ඒ තරහින් ගැලවීමට පුළුවන්කම තියෙන කීයෙන් කී දෙනාටද? හිත ඇතුලේ ලෝභයක් ආවහම ඒ ලෝභෙන් ගැලවෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? තේරුණා නේද? මේ ලෝභේ ගලවලා දෙන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? ලේසියෙන් බෑ පින්නතුනි ලෝභය ගලවලා දෙන්න, දන් දෙන්න, අත්හරින්න. ධානන්ත යුද්ධංච සමාන මාහු. ඔය දන් දෙන්න කියන හාමුදුරුවන්ට උනත් එහෙම තමයි. උන්වහන්සේලාට උන ගලවලා දෙන්න කියපු දවසට තමයි අමාරු. සමහරලාට පිරිවෙනේ ඉන්න පන්සලේ ඉන්න පොඩි හාමුදුරුවන්ට පිරිවෙන් යන බස් කුලියවත් දෙන්න ඇති තැන් තියෙනවා. එතකොට පොඩි හාමුදුරුවරු කරන්නේ පින් කැටේ හලාගෙන යනවා. බුරු කියන්න ඕනේ අපිත් පින් කැට හලපුවයි තමයි. ඒ කාලේ ලොකු හාමුදුරුව පැනඩෝල් පෙත්තක් අදෙනවා බොරු නේද? ඉස්සර මේ අපි ලොකු හාමුදුරුවෝ ගොඩක් හිටියා මට. නැත්නම් අපි නායක හාමුදුරුවෝ අල්ලගනිවා. ඉතින් ඒ නිසා කලින් බොහොම නායක සායනාසල කීප දෙනෙක් ලඟ මම ඒ අධ්‍යයනය කටයුතු කරා. ඒ නිසා ඒ යම් යම් ස්ථානවලදී හිටපු විහාරස්ථානවල පන්සල ලොකු හාමුදුරු එහෙම තමයි. ඉතින් පොදුවේ තියෙන එක නේද කියලා ඉතින් හලාගෙන ඒකෙන් තමයි ගමනක් යන්නේ. පිරිවෙන් යන හාමුදුරු යන්නේත් ඒකෙන්ම තමයි හලාගෙන වැඩ කරන්නේ. පිරිවෙන් යන්නේ පොදු දෙයනේ. ඉතින් කමන්නේ අයිතිනේ නේද? මානවෙච්ච හාමුදුරුන්ටනේ. ඒ නිසා ඒක වරදකුත් නෑ. මොකද සාවින්වාසලාට පන්සලට නෙදාන්නේ ලොකු හාමුදුරුවන්ට විතරක් කියලා නේද? චේතනාව තමයි ඔය හැමතැනම බලපාන්න පිණුතුනේ. චේතනාව හොඳ වුණාම ඒකේ වරදක් හැදෙන්නේ නැහැ. චේතනාව නරක් වුණොත් වරදක් හැදෙනවා. දැන් චේතනාව හොඳට පිහිටවාගෙන හොර පොල් කඩාපු මිනිස්සෙක් හම්බුණා මට. ඔය හිතන්න පුළුවන් පන්සලේ පොල් ගහක හොරෙන් පොල් කඩනෝ චේතනාව හොඳයි. කොහොමද ඒක චේතනාව හොඳ කරගෙන මිනිස්සේ පොල් කැඩුවේ? මං කියලා ඇති මේ කතාව එක දවසක්. මිනිස්සෙක් ආවා. ඒ දවස්වල රුපියල් 3-400ක් වගන්න වගේ මුදලක් අරගෙන ඉතින් ඒ දවස්වල ගාන ටික ලොකු ගාන මේ අනු ගණන් වල විතර 95 විතර මතක හැටියට 94 95 වගේ මේ මිනිස්සයා ඇවිල්ලා කියනවා මම මේට මාස කීපයකට කලින් අර පාරයිනේ තියෙන පොල් ගහෙන් පොල් කඩාගෙන පොල් මල්ලක් අරන් ගියා කියලා. අරගෙන ගිහිල්ලා මං අහවල් මාකට් එකට විකුණලා ඒකේ සල්ලි වලින් මං ගමේ ගියා කිව්වා. ඉතින් මේ ඒ සල්ලි කිව්වා. දැන් බලන්න මේ මිනිස්සයා හොර පොල් කඩලා තියෙන කොච්චර හොඳ චේතනාවකින්ද. මට නැදි පැටිකමට මම මේ පොල් ගෙඩියක් කඩාගන්නේ මං ආයි මේක ගෙනල්ලා දෙනවා කියන හොඳ චේතනාවෙන් ඒක හැදුවේ. ඉතින් කිව්ව නායක හඳුරුනේ මේ ටවුමට ආව බස් එකක් තිබුණ නැහැ, රෑ වුණා, මගේ ළඟ තිබුණේ බොහොම පොඩි මුදලක්. ඉතින් මං ඒ මුදලෙන් කෑවා. කෑවට පස්සේ මට බස් එකේ යන්න සල්ලි නැහැ. ඊට පස්සේ මම මේ පන්සලේ පොල් ගාටනගල පොල් ටික කඩලා ඒක කටින්ම වවයලා
මේ මං මාකට් එකට ගිහින් දීලා මේ සල්ලි ගත්තා කියලා. ආගාදරිකෝ උඹ ඕක නැගලා රාත්‍රී වැටුණා නම් ගහින්. ඈ නැත්තම් ඕක සරපියෝ ඉන්නවා. සරපියෙක් කෑව නම් මොකද වෙන්නේ? කියන්න තිබ්බනේ ඇවිල්ලා. දෙනවා කීයක් හරි කියලා කිව්වා ආගාදර. එන්න ඉතින් ඒකටත් ඉතින් සන්තෝෂයි මනුස්සයා.
අතහැර දමා විවෘත වහා නිදහස්ව බලා සිටිය යුත්තේය. ඒ ආකාරයෙන් සියලු දෘෂ්ටීන් අතහැර දමා විවේකීව සිටිය යුත්තේය. අවබෝධයේ තියෙන අවබෝධ නොව සියලු දෙනා මේ පූර්ණ නිදහස පරිහරණය කරන්න. සද්ධර්මයේ සියල්ල පූර්ණේ නිදහසයි. පූර්ණ නිදහසයි කියන මේ ග්‍රන්ථය ඔබට තියෙන ඕනම ගැටලුවකට මේකෙන් උත්තරයක් ගන්නම පුළුවන්. අපි මේහෙට ශ්‍රවණය කරන්න එන සියලු පින්වතුන් ළඟ පූර්ණ නිදහස පොත ඇති කියලා මම විශ්වාස කරනවා. තමන්ට ගැටලුවක් ඇතුළු මේ පොත කියලා ඉවර කරා. මේ ග්‍රන්ථයේ මුල ඉඳලා අගට සියවතාවක් කියවුවොත් ඒකාන්ත වශයෙන් එයා ජීවිතේ ලොකු වෙනසක් ඇති කර ගන්නවා කියලා අපි අනිවාර්යයෙන්ම කියලා තියෙනවා පින්නතුනේ. ඒස කාට හරි අන්තර්ජාලයෙන් හරි ගෙන්වා ගැනීමට උවමනාවක් තියෙනවා නම් ඒ පින්නතුන් අපට මැසේජ් එකක් එවන්න, මේල් ඇඩ්‍රස් එක අපි මේකේ PDF එක එවනවා නොමිලේම අපි එවනවා. ඒ වගේම නොමිලේ ත්‍රිපිටකය අපි මේ රටේ ඉන්න කෝටි දෙකක් ජනතාවටම උනත් අපි ලබා දෙන සූදානම් PDF ක්‍රමයට ත්‍රිපිටකය බලන්න පැහැදිලි කරගන්න තියෙනවා. එතකොට මේ ත්‍රිපිටකය මෙච්චර සත්‍යවාදීව තීද්දි අහන්න ඕන ඇයි ඔබ වහන්සේලා නිවන් දකින්නේ නැත්තේ කියලා. කංගරි අහන්න ඕන. පින්නතුනි මේක තේරෙන්නේ බොහොම ටික දෙනාටයි. වචනවලට පණ නැහැ. පණ දෙන්නේ කවුද? ඒක බලන කෙනා. බලන කෙනාගේ ඥාන මට්ටමින් තමයි එයා මේ ත්‍රිපිටකය කියවන්නේ. එතකොට ත්‍රිපිටකයේ තියෙන දේද මිනිස්සයාට එන්නේ? ඒක එලෙසම එන්නේ නෑ. ඒක දිහා බලන විදියට තමයි මිනිස්සට ඒක පේන්නේ. අන්න ඒක නිසා තමයි ප්‍රත්‍යක්ෂ කරගත්ත කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕන. කල්යාණ මිත්‍රයා දෘෂ්ටිය වෙනස් කරනවා. එයාගේ කල්පිතය වෙනස් කරනවා ධර්මයේ වචනේ. අන්න එවැනි ප්‍රාණවත් බවක් සක්‍රියතාවයක් මේ නිසල අක්ෂරවල වාක්‍යවල සූත්‍රවල පිහිටන්නේ. ආන්න එක නිසා තමයි හැමදාම බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රත්වය දේශනා කරේ. වැදගත් කියලා දේශනා කරේ ඒකයි කල්යාණ මිත්‍රත්වය. පොතකට දේවල් නිර්වචන ඕන විදියකට දාගන්න පුළුවන් මිනිස්සෙකුට. එකම වචනයට විවිධ නිර්වචන තියෙනවා. එකම ගාථාවට විවිධ නිර්වචන තියෙනවා. අපේ බෞද්ධයෝ නම් ගොඩාක් ගාථා ධර්ම සූත්‍ර පිරිත් ඔක්කොම සජ්ජායනා කරන්නේ මොකක්වත් නිර්වචනයක් නැතුව. ඒවම් මේසුතං ඒකම් සම්යම් භගවා කියන එකවත් නෑ සමහර වෙලාවට. මුළු පිරිත් ටික ඔක්කොම ඇහුවා ඒවම් මේසුතං ඒකම් සම්යම් භගවා කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. ඒ නිසා වෙනතරේ මොකක්වත් නිර්වචනයක් නැතුව අනර්ථපද ගාථා එළි වෙනකන් රෑ වෙනකන් කියෝ කියෝ හිටියත්
සත්‍ය අවබෝධයක් නැහැ. ඉතින් ඔහේ හඬ විතරයි. පොඩ්ඩක් කියනවා මේ ආටානාටිය ශබ්ද කරගලා කිව්වා හාමුදුරු, ගස්සලා කිව්වා නිකන් නිින්දෙන් ඇහැරුණා කියලා කියනවා නේද? ඕක තමයි ඉතින් පිරිත්තන් ඇවිල්ලා කියන්න තියෙන්නේ නේද?
අතහැර දමා විවෘතව හා නිදහස්ව බලා සිටිය යුත්තේය. ඒ ආකාරයෙන් සියලු දෘෂ්ටීන් අතහැර දමා විවේකීව සිටිය යුත්තේය. ධර්මය අවබෝධය ලැබුවන්ටත් නොලැබුවන්ටත් ලබා ගැනීම උදෙසා උත්සාහ කරන්නන්ටත් මෙන්න සිටිය යුතු ආකාරය, මෙන්න බුදුහාමුදුරන්ගේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. අතහැර දමා විවෘතව හා නිදහස්ව බලා සිටිය යුත්තේය. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් සැබෑ ප්‍රශ්නේ වෙට පේනවා. ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබේ ගෙදර කැඩපත තියෙනවනේ. කැඩපත ඉස්සරහින් පුටුවක් තියාගෙන වාඩි වෙලා ඍජුවම ඔබේ කැඩපතින් තියෙන මූණ දිහා, පේන මූණ දිහා, ඔබේ මූණ තියෙන්නේ ඒ මූණ දිහාම බලාගෙන ඉන්න පැය භාගයක් විනාඩි 30ක්. ඇවිල්ලා ඔබට මොකද වුනේ කියලා මට කියන්න පුළුවන් නම් මොන හරි ලොකු සිද්ධාන්ත ටිකක් වෙන්න ඉඩ තියෙනවා. මේක අත්හදා බලන්න නැතුව කියන්න පුළුවන් ගමකුත් නැහැ. වැඩේ කරන්න පුළුවන් නේද? ඔව්, තමගේ කාමරයට ගියා, කැඩපත ඉස්සරහින් වාඩි වුණා, ඔරලෝසෙ දිහා බැලුවා, හරියට පැය භාගයක් ඔබේ මූණ දිහාම බලන් ඉන්නවා. ඇස්වලටත් කිසි ප්‍රශ්නයක් නැහැ, මොකද කම්පියුටර් ස්ක්‍රීන් එකක් නොවෙන නිසා ඒක දිහා බලන් හිටියයි කියලා හානියක් නැහැ, ඒකේ ලොකු කිරණක් නැහැනේ. ඒ නිසා බලාගෙන ඉන්න පිණිසොන් ඇවිල්ලා කියන්නකෝ ඔය අධ්‍යයනයෙන් මොකද්ද ඇති වෙන වෙනස කියලා, තේරුම් ගියේ මොනවද කියලාත් කියන්නකෝ. ඇවිල්ලා දුරින් නැයි මැසේජ් එකක් හරි දාන්න පුළුවන් අපිට. හැබැයි වැඩේ ප්‍රායෝගික කරලා කියන්න ඕන. මොනවා හිතේද, මොනවා තත්ත්වයක් ඇති වේද කියලා කියන්න බෑ. පුජ්‍යලයෙන් පුජ්‍යලයට එක විෂම වෙන්න ඉඩ තියෙනවා. දෙන්නේ හෝ ගන්නේ නැති, දෙන්නේ හෝ ගන්නේ නැති කෙනෙක් ස්වභාවික සිටිය යුත්තේය. සැබෑ නිදහස සියලු බාර ගැනීම හා ප්‍රතික්ෂේප කිරීම වලින් හා පවතින්නක් වන බැවිනි. සැබෑ නිදහස සියලු බාර ගැනීම හා ප්‍රතික්ෂේප කිරීම වලින් එහා පවතින්නක් වන බැවිනි. සැබෑ නිදහස කියලා කියන්නේ බාර ගැනීම හා ප්‍රතික්ෂේප කිරීම නැහැ යාගලා. දැන් ගොඩාක් අය හිතන්නේ ප්‍රතික්ෂේප කරනවා කියලා. නැහැ, ප්‍රතික්ෂේප බාර ගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මට හම්බ වෙන ඒවත් එහෙම තමයි. මේ පූජා කරන දේවලුත් එහෙම, මම බාර ගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. කට්ටිය තියලා යනවා, බාරගන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප. නුවණක් තියෙන කෙනෙකුට පිරුණුතුනේ මේ ලෝකේ දේවල් බාර ගන්න පුළුවන්ද? කොහේ අරන් යන්නද මේ 2100 වෙනකන් ඉන්න බැරි මම ඔබ කවර බාර ගැනීමක්ද? පිනුතුනේ සෙල්සියස් අංශක 40ට 45ට වගේ අවුව සැරුණාම අපි දැක්කා ඕස්ට්‍රේලියාව ගිනිගත්ත විදිය. ඕස්ට්‍රේලියාවේ හැම පළාතකම ලැව් ගිනි හටගෙන ගිනිගත්තා. සත්තු මිලියන ගණන් මිනිස්සු බොහෝ දෙනෙක් නැති වුණා. හිතන්න මේ සියවසේදී පින්නතුනේ දැඩි හිරු රස්නේ වැඩි වෙනවා, දැඩි වෙනවා. එතකොට පින්නතුනේ මේ ලැබු ගිනි වලින් හට ගන්නා වූ ඒ ගිනි වළක්වන්න බෑ, ලේසියෙන් බෑ. මොනම තාක්ෂණයක් තිබුණත් වළක්වන්න බෑ. මේ මොකද ඒක තැන් තැන් වල ඉබේම ගිනි පත්තු වෙන නිසා. ඒක ගිනි තියන්න ඕනේ ඉබේම කොළ රත් වෙලා ගිනි ගන්න. බුදුහාමුදුරුවෝ ලෝක විනාශය සිද්ධ වෙන යුගයන් පෙන්වා දුන්නා. ජලයෙන් විනාශ වෙනවා කිව්වනේ, ගින්නෙන් විනාශ වෙනවා කිව්වා, ආයුධ වරුසාවලින් විනාශ වෙනවා කිව්වා. දැන් ඔක්කොම මේ විනාශයන් පේන්න තියෙනවනේ. අපි හිතුවේ නෑනේ රටක් ගිනි කණී කියලා. අපි හිතනද කොයි වෙලාවකවත් අපි ලංකාව මුලක ඉඳලා එහා පැත්තට ගිනි කණී කියලා හිතන්නේ. නමුත් වෙන්න පුළුවන්, වෙන්න පුළුවන්. කොහෙද ආගමක්, කොහෙද ජාතියක්, කොහෙද වර්ගයක්, ඔය දෘෂ්ටිගත දේවල් ඔළුවේ දරාගෙන මේ යදිමින් ප්‍රාර්ථනා කරමින් ඉන්නව වෙනුවට ජීවිතේ හැබෑ තත්ත්වේ තෝරගන්න මහන්සි වෙන්න. තමන්ගේ ජීවිතේ දෙවියෙකුටවත් රහ තාරකාවලටවත් කාටවත් බාර නොදී තමන්ගේ ජීවිතයේ දිහා විද්‍යාත්මක මනුෂ්‍යත්වයෙන් බලන්න පුරුදු වෙන්න කියලා මම සියලුම ලෝකවාසී ආගමිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම පුජ්‍යලයා කියලා අපි පිළිගන්න සූදානම්. ඔබ විද්‍යාත්මකව බලන්න, අපි ඔබට පරාද වෙන්න සූදානම්. ඒ මනුස්සයද තියෙන ප්‍රශ්නේ හීනමානනේ. ඔය හීනමානි මනුස්සයා තමයි සටන් කරන්නේ. මොකද හේතුව මිනිහට ෂුවර් නෑ මිනිහා එකද කියලා. දැන් ගෙදර හස්බන්ඩ්ට ෂුවර් නම් තමන් එක කියලා මේ ගෙදර ගෑනිත් එක්ක සටන් කරන්නේ නෑනේ. මොකද මේ මනුස්සයා දන්නවා මං එක කියලා දන්නවා. හැබැයි ගෙදර හස්බන්ඩ්ට ෂුවර් නැති වෙනවා මම එකද කියලා ගෙදර. එතකොට මොකද කරන්නේ? එයා සටන් කරනවා ගෑනු කෙනත් එක්ක මම මේ ගෙදර එක කියලා කියවා. ඒ වගේම නෝනටත් තමම ෂුවර් නැත්තම් තමන් ගෙදර එක කියලා. එයා මොකද කරන්නේ? එයා සටන් කරනවා එයා එක කියලා පෙන්නනවා. අම්මා තාත්තා ෂුවර් එක නැති වුණොත් තමන් ඒ ගෙදර එක කියලා මොන සටන් කරනවා තමන් ගෙදර එක වෙන. ඉතින් ඒ වගේ තමයි අර හීනමානයෙන් පෙළෙන මනුස්සයට හිතෙන්නේ අනිත් කෙනා තමයි ලොකු කෙනා කියලා හිතුණා ගමන් එයා සටන් කරනවා. සටන් කරනවා. ඉතින් අපි ඒ නිසා කියන්න කැමති, අපි ඔබට පරාද වෙන්න කැමති, අපි ඔබට එක දෙන්න කැමති. අපි ඔබ අපිට අපි කැමති ඔබ අපිට වඩා බුද්ධිමත් කියලා පිළිගන්න. මොකද ඒක ඔබගේ රෝගයක් වන බැවින්. තේරෙනවද? අපි කැමති ඔබ අපිට වඩා ශ්‍රේෂ්ඨයි කියලා පිළිගන්න. මොකද ඔබගේ රෝගය සනීප වන්නේ එවිටයි. අපි කැමති ඔබ අංක එක කියලා පිළිගන්න. විඤ්ඤාණේ යනු මායාවක් වන බැවින් කිසිවෙකුට එය වෙනස් කිරීමට හෝ ඉටු කර ගැනීමට නොහැකිය. විඤ්ඤාණේ ස්වභාවයෙන් මොකද? මායාවක්. මායාවක් කියලා කිව්වහම අපිට හොඳම උදාහරණය තමයි මිරිඟුව. මිරිඟුවට තියෙන්නේ දෘශ්‍ය මායාවෙන් රැවටීමක්. ගිනි පේල්ලක් කරකන විට ගිනි රවුමක් පේනවා රාත්‍රියේදී අපිට. ඒකෙත් සිද්ධ වෙන්නේ මොකද්ද? දෘෂ්ටි මායාවක්. දැන් අපිට උදාහරණයක් වශයෙන් මේ ෆෑන් එකේ පෙතිම ගන්න පුළුවන්. දැන් මම ෆෑන් එකේ පෙති අපිට පැහැදිලිව පේන්නේ නැනේ නේ. ඒක අපිට දිගටම බලනකොට පේන්නේ හැමතැනම පෙති තියෙනා වගේ තමයි පේන්නේ. නමුත් තියෙන පෙති තුනක් වගේ තියෙන්නේ. නමුත් අපිට ඒ පෑන් එකේ පෙත්ත පැහැදිලිව පේන්නේ වේගය නිසායි. ඒ අපි ඇහේ තියෙන මෙගා පික්සල් ගන්න විද්‍යාත්මක හේතුත් මදි. ඒක අල්ලගන්න මදි. ඒක හොයාගන්න බෑ පේන්නේ වේගය. අන්න ඒ නිසා දෘශ්‍ය මායාව එතනත් සිද්ධ වෙලා තියෙනවා. එතකොට කෙනෙක්ගේ ඥානය තුලත් මායාවල සිද්ධ වෙන්නේ ඔන්න ඕකයි පිළිතුනේ. යාගේ බුද්ධිමේ ශක්්‍යතාවය මදි වුණාම එයාට ඒක හසු නොවන සීමාව තුළදී එයා රැවටීමකට මුලාවකට පත් වෙනවා. එහෙමනම් පිළිතුරු මේ විඥානය කියන කාරණය අපිට හදන්න සකස් කරන්න ඒ තුලින් යමක් ඉටු කරගන්න පුළුවන් කමක් නැහැ. මේ සියල්ලම පින්නතුනේ සැබෑ නිදහස් භූමියේ සිටීමෙන් සියලු බැඳීම් වර්තමානයේ තුල දිය වී යනු ඇත. සියලු ආත්ම ක්‍රියාවන් සහ දෘෂ්ටි නොකිසිවක් ලෙසට අතුරු දහන් වනු ඇත. උත්තරීතර අවබෝධය ඒ මේ සියලු දේවල්ම ඉක්මවා යන්නකි. උත්තරීතර ක්‍රියාව ඉක්මවා මනා නිර්මාණ හැකියාව ඇතුළත් වන්නකි. උත්තරීතර ලබා ගැනීම යන ගනුදෙනු ඉක්මවා ඇති විශ්ව ප්‍රත්‍යක්ෂතාවයයි. පින්නතුනි මෙච්චර හරබර සහ මෙච්චර අර්ථපූර්ණ කරගෙන මේ ධර්මය මේ ග්‍රන්ථාරූඪ මෙහෙම වෙන්නේ එකක් ප්‍රත්‍යක්ෂතාවය නිසා. අනික පින්නතුනි මුළු ත්‍රිපිටකයේම අතමුලක්සේ එකතු කරලා මිශ්‍ර කරලා ඒකේ තියෙන ඉහළම සාරය අරගෙන අරටුවම අරගෙන මේවා පින්නතුන දේශනා කිරීම නිසා තමයි මෙච්චර ගැඹීර සහ හරවත් බවට ඒක පත්වන්නේ. දීඝ කතාන්දර මොකවත් නෑ. ඉතාම කෙටියෙන් හැම තැනම අවදි කරන්නේ නෙවෙනම ප්‍රත්‍යක්ෂ වෙන්න කරුණ.
පරමාර්ථ තත්වය වින්දනය කිරීම කිසිදු ආකාරයක වින්දනයක් නොවන්නේය. එතකොට සතුටද කියලා අහුවාම එහෙම සතුටක් කියලා දෙයක් නැහැ කියලා ගොඩක් වෙලාවට කියවෙන්න හේතුව තමයි පරමාර්ථ තත්වය වින්දනය කිරීම කිසිදු ආකාරයක වින්දනයක් නොවන්නේය. මක් නිසාද? වින්දනා නැතිව ගොස් ඇති බැවිනි. විඳින්නා නැතිව ගොස් ඇති බැවිනි. කියන්නේ කවද්ද? මමත්වය දුරු වුණාට පස්සේ සතුට වෙන්න විඳින්න කෙනෙක් නැති නිසා විඳින්නා නැතිව ගොස් ඇති බැවිනි. විඳින්නෙකු නැති විට ඒ ගැන කුමක් කිව හැකිද? ඒ කියන්නේ කවුද? ඒ වින්දනය පැහැදිලි කර දෙන්නේ කවුරුන්ද? දකින්නෙකු නැති විට, අරමුණුද නැති විට නැති වී යන්නේය. දෙපස නොපෙනී යන්නේය. ඉතුරු වන්නේ දැකීම් ධාරාව පමණි. එහි ඥානය තිබේ. ඒ දක්නා කෙනෙකු නැත. අරි වටින පද පේලියා. විග්‍රහාත්මකව බලන්න වෙනතුනේ. දැන් මෙන්න මේ කාරණය අවබෝධ වෙච්ච කෙනෙකුට ඉන්නවා නම් තේරෙනවා නම් හොඳයි. ඉතුරු වන්නේ දැකීම් ධාරාවක් පමණි. එහි ඥානය තිබේ. එහෙත් දක්නා කෙනෙකු නැත. දැන් ඥානය තිබේ. ඥානය තුල දකින්නවා. වේදනයත් හඳුන ගන්නවා. හැබැයි එහි දක්නා කෙනෙකු නැත. ඔන්න පිනතුනි බුදුවරුන්ගේ රහතන් වහන්සේලාගේ දැක්මේ ස්වභාවය කවරක්ද කියලා ඇහුවොත් මෙන්න මේ පදපේලිය කියලා දෙන්න ඕන කෙනෙකුට. තමනුත් ප්‍රත්‍යක්ෂ කරගන්න. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධම්මපදය, සූත්‍ර, විනය, අභිධර්මය සම්පිණ්ඩණය කරලා මේ වචන හදලා තියෙන පින්වතුනි. දෙපස නොපෙනී යන්නේ, ඉතුරු වන්නේ දැකීම් ධාරාවක් පමණකි. අමනි එහි ඥානයේ තිබේ. එහෙත් දක්නා කෙනෙකු නැත. මේ සත්‍යේ පුඤ්ජලේක ආත්මයක් නැහැ කියන දර්ශනය තමයි මෙතනින් මේ පෙන්නුම් කරලා තියෙන්නේ. හයි වෙන මොකක්වත් නෙමෙයි. එනිසා අභූතයන් ගොඩනගලා ද්වේෂ සහගත මිනිස්සුන්ට ඉස්සරහට ඇවිල්ලා ධර්මය විනාශ කරලා දානකම් බලාගෙන ඉන්න පුළුවන් කමකුත් නෑ. මගේ හොඳ වාක්‍යයක් තියෙනවා පිටුතුර. මේ වාක්‍යය මේ ධර්මයත් එක්ක ගන්න ඕන. මොකද ධර්මයේ මිටි බඳින්න පුළුවන් මෙන්න මේ වාක්‍යයේ. අයහපත් මිනිසුන්ට වඩා යහපත් මිනිසුන් දරුණු වූ දවසක ලෝකයේ යහපත් තැනක් වන්නේ කියලා කියනවා. ලෝකේ යහපත් තැනක් බවට පත් වෙනවා අයහපත් මිනිසුන්ට වඩා යහපත් මිනිසුන් දරුණු වෙච්ච දවසක. එතකොට වෙනතුනේ මේ ඔය යුරෝප රටවල් මේ රටවල් ටිකක් යහපත්ව තියෙන්නේ කියලා ඔයගොල්ලෝ දන්නවද මොකද කියලා? අයහපත් මිනිසුන්ට වඩා දරුණු යහපත් මිනිස්සු. ඒ වගේ අයහපතක් කරන්න දෙන්න පාරේ කුණු ටිකක් දාලා යන්න හම්බෙන්නේ නැහැ. කරට තට්ටු කරලාගෙන අරයි යනවා කියලා කියනවා. කාර් එකෙන් එළියට තමන්ට මේ කාපු යෝගට් කෝප් එළියට විසි කරන්න බෑ. නතර කරලා එක්ක බයික් එකෙන් ගිහලා නතර කරනවා, නැත්නම් වාහනේ නතර කරනවා, නැත්නම් පොලිසිය නතර කරනවා. අර දාපු කුණු ටික ආයි වාහනේ ඇතුළට හම්බෙයි. අයහපත් මිනිසුන්ට වඩා දැන් අපි නවු කරලා තියෙන්නේ. දැන් අපි කිව්වොත් එහෙම මේ ඕක හාම මේ අන්න අර මිනිස්සු හැරි කැත වැඩක් කරේ අර දැම්ම කියලා. අපේ පිටිපස්සේ ඉන්න මිනිස්සේ කියාවි, අපේ බෞද්ධයෙක් කියාවි, හොඳ බෞද්ධ හාමුදුරුවන්ට ඕක ඉවසන්න බැරිය. ඇයි කමන්නේ? ඉතින් බුදුහාමුදුරු අතපය කපන් ගියත් ඉවසන් හිටියනේ. ඕක ඉවසන්න යෝගට් කෝප්පයක් දාලා ගියම් මොකද වෙන්නේ? අන්න ඒ වගේ නරක තැනකින් අපේ බෞද්ධයගේ ඉවසීම, දයාව, මේ කරුණාව අරගෙන තියෙන. ඒක නිසා අපේ රටේ මිනිස්සු තියෙන එක බැංකුවක් මංකොල්ල ගෑමා නේ මොකද්ද ඕක ඉවසන්න බැරිය. තා බැංකු දෙක තුනක් තියෙන්නේ. ඔය මැද එකක් ගෑම මහ බැංකුව ගෑමා මොකද වෙන්නේ? අපේ උන්දලාට මිලියන ට්‍රිලියන ගණන් තේරෙන්නේ නැති නිසා එකාර යමති කෙනෙක් ඇවිල්ලා ගඩොල් පෝරන් වලට උපමා කරලා කිව්වා. හොරකම් කරපු සල්ලි ප්‍රමාණය. මේ වගේ 5000 කොළ ගඩොල් කැටයක් කියලා හිතන්න. ඒ වගේ ගඩොල් පෝරන් හතරක් විතර ගහන්න පුළුවන් සල්ලි තමයි හොරකම් කරේ කිව්වා. හරි විශාල ප්‍රමාණය ගඩොල් පෝරන් ගාල පුච්චක්. මේ වගේ ගඩොල් එතකොටවත් තේරෙන්නේ මුන්ට හොරකම් කරපු සල්ලි ප්‍රමාණය කොච්චද. අපි කන ඔයත්තන්ට කියවතත් කන්ටේනස් තියෙන ඔය පාරගෙනෙන් ලොකු කන්ටේනස්. ඔය වගේ කන්ටේනස් වල 5000 කොළොලින් පැටවුවොත් කන්ටේනස් පහක් විතර පටවන්න පුළුවන් සල්ලි තමයි හොරගම් කරේ. පොඩි ඒවා නෙමෙයි, රුපියල් 500ක් 1000ක් නෙමෙයි 5000ක් නෙමෙයි හොරගම් කරේ. මුළු රටේම ණය වුණත් ගෙවලා දාන්න පුළුවන් ධනස්කන්ධය. ඒක කොහොමද කරේ කියලාත් ඉතින් හිතා ගන්නවත් බෑ, දන්නේ නැහැ නේ ඕවා. මිලියන කියන්නේ කීයද කියලාවත් දන්නේ නැති උන්දල කොහමද? අනිත් ඒවා දන්නේ ඉතින්. අපේ ගමේ මිනිහෙකුට ඕක කියලා වැඩක් නැහැ. මිලියනයක් හොරකම් කරා කිව්වොත් එහෙම ඌ ගණන් ගන්නෑ. රුපියල් 500ක් හොරකම් කරා කියලා කියන්න බලන්න. මෙහෙට යනවා. තේරෙනවනේ ඒක. ඒ නිසාර ඒ වගේ ඉවසීමක් නෙමේ තියෙන්නට ඕන සැබෑ ධර්මය ආරක්ෂා කරන මිනිස්සු. ඒ නිසා සැබෑ ධර්මය අවබෝධ කරගත්ත ස්වාමින් වහන්සේලා හරි ටිකක් සැරට ක්‍රියා කරන තැන්වලදී ඉන්නවනම් මම අමනාප නැත්තේ. මොකද හේතුව? ඒ සැර අවශ්‍යයි. සියලුම සත්වයන් මේ ලෝකේ නිර්මාණය වෙන විට ඒ සත්වයන්ගේ ආරක්ෂාවට යම් කිසි උපකරණයක් නිර්මාණය වෙලා තියෙනවා. එක්ක දත්, එක්ක අං, එක්ක දල තියෙනව නේද? එක්ක නිය මිනිස්සයට තියෙන මොනවද? නියපොතු. අපි නියපොතු කපන් ඉන්නේ දැන්. ඉතින් සත්තු නැති නිසා ඉස්සර නියපොතු තිබුණා, දිගට ශක්තිමත් නියපොතු තිබුණා. පැනල වලහෙක් වගේ අල්ලලා කන්න පුළුවන් නියපොතු තිබ්බා මිනිස්සයට. අපිට නෝමනා දේවල් කාලයෙන් කාලේ යුගෙන් යුගේ හැලෙන්නේ නැති ඔය නැට්ට එහෙමත් ඉස්සර තිබිලා තියෙනවා. ඒක ටික ටික වෙලා පස්සේ මිස්සු කල්පනා කරා අපිට නැට්ට එච්චර අවශ්‍ය නැහැ කියලා නැට්ට හැලිලා. ඕනනම් ඔය පිටිපස්සේ අත ගාලා බලන්න මේ නැට්ට තියෙච්ච දැන් තාම තියෙනවා. ඒ කොන තියෙනවා මේවා. වචන වලින් ඇති වැඩක් නැත. සංකේතවල කෙරෙන උපකාරයද කෙරෙන උපකාරයක්ද නැත. විවිධ මතයන් සහ ඉගැන්වීම් වලින් කිසිදු ප්‍රයෝජනයක් ඇත්තේ නැත. සැබෑ නිදහස කෙමදු යැයි කිවහොත් එය වින්දනයට වඩා සමාන වන්නේ වින්දනය නොමැති ධාරාවටය. ඒ ආරම්භ ඌවාට පසුව එහි ආරම්භයක් හෝ අවසානයක් නැත. ඔබ එයට ඇතුල් වන්නේය. එහෙත් ඔබට කිසි දිනක එය අල්වා තබා ගන්නට හැකි වන්නේ නැත. එය විශ්වය හා සමානය. එය ඊට අසම වූ එකතු වීමකි. එය අන්තයකින් ඔබ අනන්තයකින් ඔබ සම්පූර්ණයෙන්ම එය තුලට දියවි යන්නේය. කිසිවක් ඉතිරි වන්නේ නැත. යාන්තම් සලකුණක්වත් ඉතිරි වන්නේ නැත. එසේනම් එය පැහැදිලි කර දිය හැක්කේ කාටද? යාමක් හෝ ආපසු පැමිණීමක් එහි නැත. අර අපි නිර්වාණ සූත්‍රයනේ, න ගතින් න චුතින් න ආගතින් ආදි වශයෙන් මේ කතා කරන දේවල් තමයි මේ ගැප් කරලා තියෙන්නේ මේ දේවල් වලට. ඒ නිර්වාණ සූත්‍රයේ මේ තියෙන ධර්ම කරුණු. එහෙම නැතුව මේ අමුතු මොඩල් එකක් හදලා මේ කියලා දීලා නෑ වෙනතුනේ. මේ ඒ පැමිණීමක් හෝ යෑමක් නැත මේ නිර්වාණ ලක්ෂණ. ඉතින් මේ නිර්වාණ ලක්ෂණයක් ගැන කතා නකරන්නේ නැතුව එදා වේල කන්න සූත්‍රයේ විතරක් කියාගත්ත උන්දලාට මේව තේරෙනවද? ඒව තේරෙන්නේ ආරණ්‍ය ටික හදනවා. එහෙම නැත්තම් ඔහේ වටේ බැමි ගහ ගහ ඉන්නවා, ගොඩ නැගිලි හදනවා 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 හදනවා, උන්නාන්සල වයසට යනවා මැරෙනවා. බෞද්ධයොත් ඒකයි. බෞද්ධයේ ගේ හදා ගන්නවා, ගේ හදලා ඉවරනකොට මිනිහනාකි වෙලා. වැඩේ ඇත්තද නැත්තද? ඔව්, එක්කෝ ලෝන් එක ගෙවලා ඉවරනකොට මිනිහනාකි වෙලා. ඉතින් බින්නොස්රේ එහෙම උදවියකට මේක තේරෙනවද? උඩින් තියෙන දේ හොඳටම පින්නතුම් ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවද? මම දන්නේ නැහැ. වචන වලින් ඇති වැඩක් නැත. මට නම් මේ ලෝකෙ කිසිම වචනයකින් ඇති වැඩක් නැහැ. සීලම වචන වලින් නිෂ්පාදනය කරන්නේ ලෝභ දේශ මොහ. මේ දේශනය හරි ධර්ම දේශනයක් සද්ධර්ම දේශනයක් බවට පරිවර්තනය වෙන්නේ Taman තුල වචන වලින් තොරව ගත්තොත් පමණයි. සියලු වචන සාදා තිබෙන්නේ ලෝභ දේශ මොහ හදන්න. ඒ සවචන වලින් ඇති වැඩක් නැහැ පින්නතුනි. සංකේත වලින් තෙරෙන කෙරෙන උපකාරයක්ද නැත. සංකේත වලින් කෙරෙන, වචන වලින් කෙරෙන, අකුරු වලින් කෙරෙන කිසිම උපකාරයක් නැත. ඔන්න ඉතින් දැන් අල්ල ගන්න පුළුවන් ඔය කිව්වේ ත්‍රිපිටකයේ බොරුයි කියලා. මොකද ත්‍රිපිටකයේ තියෙන්නේ ඔක්කොම අකුරුනේ සංකේතනේ. ඔය කිව්වේ ත්‍රිපිටකයේ බොරුයි කියලා. අල්ල ගත්තා, ඔන්න දණක් අල්ල ගත්තා. හරි ෂෝක් ඇදී නේද? එහෙම මෝඩ චූන් පුජ්‍යලයෝ ලෝකේ ඉන්නවා. ඒකද ඉතින් මේ මිනිස්සුන්ගේ දෝෂේ හැටියට අපිට කියන්න වෙන දෙයක් පුළුවන් කම නෑ. අපිට කරන්න දෙයක් නෑ. මිනිස්සුන්ගේ අන්ධ භාවයට අපි මෛත්‍රී කරනවා. ඔවුන්ටත් ප්‍රඥාව ලැබේවා. මේ කර්ම විපාක ගෙවල ඇවිල්ලා කවදාවත් හරි නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ සද්ධර්මයේ විවේචනය කිරීම ද්වේෂ සහගත සිතෙන් දැඩි දඬුවන් හම්බ වෙන විපාක ලැබෙන කාරණයක් වෙනතුනේ. ඒක මහා විශ්ව ධර්මයේ විශ්ව සත්‍යයක්. ඒක ඒ ධර්මයේ පිනතුනේ විවේචනය කළොත් එහෙම දේශ සහගතව දරුණු විපාක ලැබෙනවා. ඒගොල්ලන්ට ප්‍රධාන විපාකයක් තමයි පිනතු කිසි දවසක පහසුවෙන් ධර්මය අවබෝධ කරගන්න බැරි වෙනවා. ධර්මයට ගැරහීමේ තියෙන විපාක අනුව මොකද සිද්ධ වෙන්නේ? කිසි දවසක ලේසියෙන් ධර්ම අවබෝධ කරගන්න බැහැ. දැන් බලන්න අර බුදුහාමුදුරුවන්ගේ අර සිද්ධාර්ථයන්ගේ මාසිනා දැන් අවීචි මහානරකේ මේ වෙලාවෙත් කියන්න බැරි වේදනාවකින් කෑ ගගහ දැවෙනවා පින්නතුනි. හිතන්නකෝ බුද්ධාන්තරයක්ම ඔයා ඔහොම දැවෙනවා කියලා. ඒක පින්නතුනේ පොඩි දුකක් කියලා කියන්න බෑ. අපි උදාහරණයක් වශයෙන් කියතොත් මිනිස්සෙගේ ඇඟ අර මේ රත් වෙච්ච උල් වලින් උල් ඇඟේ 300ක් වාරයක් 300 වාරයක් 100 වාර 100 වාර දවස් 3ක් කැනලා උල් 300 වාරයක් කැනලා මේ ගිනි අවුවේ තියලා තියනවා කියලා හිතන්නකෝ. ඒ මිනිස්සර ලැබෙන වේදනාව කොච්චරද කියලා හිතන්න පුළුවන්ද? ඈ මැස්සොත් වහමින් සතුන් කමින් තියෙන මේ තුවාල ටිකේ ඇති වෙන වේදනාව මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද? මේ හිතන්නත් බෑනේ. ආන්න ඒ වගේ පින්නතුනේ ඒ දුක ගල් ගැටයක් වගේ කියන බුදුහාමුදුරුවෝ. අර උල් 300කින් බැට කාලා ගිනි අවුවේ අර මැස්සොන්ගෙන් බැට කමින් කූඹි කමින් අර ඉන්න මේ 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 මිනිස්සයාගේ දුක මහන්නේ මේ ගල් කැටේ වගේ කියනවා. අපාය දුක අර හිමාල පර්වතේ වගේ කියනවා. ඉතින් හිතන්නකෝ පින්නතුනේ. අපිට මේ පුංචි තුවාලයක් ඇති වුණාම ඌව ඌවගේ ගියා ඉන්නේ කනේ. එහෙසම් ප්‍රවේශයෙන් ආශ්‍රය කළ යුතු හතර දෙනයි රජුන්, සර්පයන්, ගින්දර, සද්ධර්මය, ස්වාමීන් වහන්සේ, කල්යාණ මිත්‍රත්වය. හරියන්නේ නැත්තම් ඔබට තියෙන්නේ නිහඬ වෙන්න, පාඩුවේ ඉන්න, මුකුත් කියන්න යන්න එපා. මේ පස්සේ කාලෙකදී තේරෙයි. දැන් අපිට මේ මුණ ගැහෙනවා ඔන්න කාලෙකදී සද්ධර්මයට ගරහලා බැනලා චෝදනා කරලා පස්සේ සමාව ගන්න එනවා. ඉතින් අපි සමහර අය සමාව දෙනවා. කලාතුරකින් එක්කෙනෙක් හමාරක් වෙද්දී සමාව ගන්න බැරි මට්ටමටම ඒගොල්ලෝ දරුණු විදියට ඒ පාපෙහි ගිලිනවා. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. ඒකනේ දැන් දේවදත්ත සමාව ගන්න බැරි තරමට වැඩේ කරගත්තනේ. ඒ නිසා බුදුහාම දෙවුරම් මහ විහාරේ ළඟටම ආවා. මොකද වුනේ? බුදුරජාණන් වහන්සේටත් පණිවිඩය ගියා මේ ඇවිල්ලා ඉන්න දේවදත්ත සමාව ගන්න කියලා. බුදුහාමඳුර කිව්වා දේවදත්තට එන්න හම්බෙන්නේ නැහැ සමාව ගන්න කිව්වා. යාමයි ඒක කරගන්නේ සමාව ගන්න බැරි තරමටම එයා පාපේ දැඩි කරනවාට දැන් සමහර මිනිස්සු වැරදි කළා කියන්නේ අනේ මට මේ මිනිස්සේගේ මූණ බලන්න බෑ කියලා. යාම දන්නවා එයාගෙන් සිද්ධ වෙච්ච බරපතල අවඩ ඒක නිසා යාම කියනවා මට මූණ දෙන්න බෑ කියලා. අන්න ඒ වගේ සිද්ධියක් වෙනවා. එතකොට සමාව ගන්න බැරි මට්ටමට එයා ඒ පාපේ දැඩි කරගන්නවා. ඒ කියන්නේ වෙනස් කරලා වෙනස් කරන්න බැරි පන්ටමට වුණාම තේරෙනවනේ. දැන් ගහක් වුණත් එහෙමනේ මිය යනවනේ. ආයි කවදාවත් ඒ කාර්ය පණ ගන්නන්න බැරි විදිහට මිය යනවා. අන්න ඒ වගේ අවස්ථා වෙනවා. ඒක බුදුහාමුදුරුව මතක් කරන්නේ හරියට මිනිසෙක් මේ අසූචි වලක ගිලිනවා අතපය මොකවත් පේන්නේ නැති මට්ටමට. අන්න ඒ වගේ දෙයක් කියනවා. පාපේ දැඩිව ගිලිනොත් එහෙම කෙනෙක් එච්චර පාපයේ බලවත් උනේ විනතුනේ මේ ඇත්ත දැක දැක බොරුව කරපු නිසා. දැන් බුදුහාමුදුරන්ගේ ඇත්ත දකින්නෝ දේවදත්ත. ඇත්ත දැක දැක මොකද කරන්නේ? ඇත්ත වහලා ඒකට අභූතයක් ගොඩනගනවා. මේ සංසාරික වෛරේ. සංසාරික වෛරේ. බලන්න බුදු පියාණන් වහන්සේගේ මේ ජීවිත කතාව කියවගෙන යද්දී අපි හිටියත් සමහරලාට කල්පනා කරයි අනේ මන් දන්නේ බුදුහාමුදුරට මොනෝ වෙලාද කියලා. හැම තැනම බැනුම් අහා නින්දා අපහාස ලබා අර යනවා එක තැනකට වෙලා වාඩි වෙලා උන්වහන්සේගේ ගරුත්වය ආරක්ෂා කරගෙන ඉන්න බැරිය කියලා. එහෙම කියනද නැද්ද? කියන්න ඉඩ තියෙනවා. මේ මෙහි මට උනත් එහෙමනේ පින්ඩපාති වඩින්න හැදුවම මම ඒ දවස්වලම පින්ඩපාති වඩින්න හැදුව කටිකෝ අනේ හැමදෙට පින්ඩපාති වඩින්න පාකෝ අපි ධානය ගෙනල්ලා දෙන්න පින්ඩ පාති වදින්න පාපු. මං ඔය ඇයි කියලා. මේ මොකද මිනිස්සුන්ගේ වල ඉස්සරහා ගිහලා මොකද හිටගෙන ඉන්නේ ඔබ වහන්සේ? ඒක තමයි නෝතනේ தත්ත්වය. හිටගෙන ඉන්නේ. දැන් එතන ඉන්නකොට ඕ ගේට්ටු වහගෙන ඉන්නේ. ඕක බෙල් කරන්න ඕන. ඈ ඊට පස්සේ මිනිස්සුන්ව ගෙවල් වල සූදානමකින් නෙමෙයි ඉන්නේ. ගෙවල් වලට ඇඳගෙන ඉන්න ඇඳුම් පිටින් එහෙමයි ඉන්නේ. ඉතින් මේ මිනිස්සු එහෙමද නැද්ද? ඒකනේ ඇත්ත කතා. මේ මිනිස්සු එළියට එන්නේ ඒ වගේ. ඉතින් මේ මිනිස්සුත් අපහසුතාවයටපත් වෙනවා. මිනිස්සුත් ඔහොම දාන උයාගෙන ඉන්නේ නැහැ. ඕක දෙන්නමු කියලා මේ මිනිස්සු දෙකට තුනට දාන වෙන්නේ එහෙම එහෙව තියෙන්නේ කියලා. ඒව දේවල් වෙනවා. දැන් මම ඉස්සර පින්නපාත ගියා ඔය කැලණිය ප්‍රදේශෙම. පින්නපාත ගියා දැන් හොඳට ඕඳවල් වුණා හැම ගෙදරකටම යනවා. ගෙවල් වහලා ගේට්ටු වහලා කවුරුත් නැහැ. දැන් මම බැලුවා මේක දැන් මේ අලුත් වෙන්න ඕන මේ ක්‍රමය. මං ගිහිල්ලා ඊට පස්සේ බෙල් කරන්න පටන් ගත්තා. ඉස්සර දෙවුනේ නිහඬව ඉන්න. දැන් මේ වැඩේ ඉඳලා හරියන්නේ නෑ. දැන් එක තැනකට ගියා. එතන දොරවල් ඇරලා ඔක්කොම සාලේ ඉන්නවත් පේනවා. මේ ඉතින් මං ඉන්නව පාත්‍රයල්ල. ඒගොල්ලෝ ටීවී බලනවා. උන් මැච් එක බලනවා. එතකොට ගේට පිටුපාලා දොරකොළට පිටුපාලා ඒගොල්ලෝ ටීවී බලනවා. ඉතින් මං ඉන්නවා. උන් මේ වුණොත් ඉතින් මැච් එක ඉවර වෙනකන් ඉන්න වෙනව මට. පිටුපාති ගන්න. හරිද? ඉතින් මං කල්පනා කරා මේක වැඩේ හරියන්නේ නැහැ. බල්ලා වගේ දිහා බලන් ඉන්නවා. ඊතර ඉන්නවනේ බල්ලේ. ඌ මගේ දිහා බලන් ඉන්න අරුන් ටික ටීවී දිහා බලාගෙන ඉන්නවා. පස්සේ මං ඇතරිනේ ගහුව බෙල් එක. ඔන්න ඊට පස්සේ ආවා. ඇවිල්ලා එක්කෙනෙක් ආව කොල්ලෙක්. ඇවිල්ලා ඒ මොකද කරින්න ඕන කියලා ඇහුවා. මම සද්දේ නැහැ ඉතින් පින්න පාති වරින්න පොර සද්ද කරන්න බෑනේ කතා කරන්න බෑනේ. ඊට පස්සේ අනික් කොල්ලටත් අඬ ගිහම මේ මචං මේ වරේ මේ කවුද ඇවිල්ලා ඉන්නේ ඔය බලන්න. ඔය ඉතින් බැලුවා පාත්‍රයටත් තෙබිල බැලුවා. ඊට පස්සේ මං එහෙම සල්ලි දෝන කියලා. මං කෝ නෑ කියලා. ඒ කොල්ලට තේරෙන්නේ මේ මොකද්ද? කදන්දරේ කියලා යාත්ත තේරෙන්නේ මොකද්ද මේ සිද්ධිය කියලා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් ඔය අම්ම කෙනෙක්ද කොහෙද ඇවිල්ලා කිව්වා ඔය ආමුදුරු පින්ඩපාතේ වැඩලා ඉන්නේ ඕම් ඉන්න මොනව හරි දෙන්න කියලා ඔන්න ඇවිල්ලා දුන්නා. එතකොට එහෙම තියෙනවා. ඉතින් අනිවාර්යෙන් මේ ඉතින් ඕක තමයි නූතනේ පින්ඩපාතේ වැඩින්න කිව්වොත් සිද්ධ වෙන දෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ නම පින්ඩපාතේ වැඩම කරේ හොඳට මතක තියාගන්න ඕන පිඬු හොයන්නව නෙමේ ලෝකානුකම්පාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරා. පිඬු හොයන්න ඕන නම් පින්ඩපාතේ වඩින්න ඕනේ නැනේ නේ. බුදුහාමුදුරන්ට දානය හොයන්න පින්ඩපාතේ වඩින්න ඕනේ නැහැ. මහරජතුමාගේ පුත්‍රයා වෙච්ච මේ බුදුරජාණන් වහන්සේ අපරිමිත ජීවිත කැපවීම කරපු ජීවිතේ බුදුහාමුදුරු කෙනෙක්ගේ කැපවීම පින්නතුනේ නූතනයේ ඉන්න ඔක්කොම මහා සංඝරත්නය වැඩ කරත් ඒ තනි බුදුහාමුදුරුවන්ගේ කැපවීමෙන් ඈ 1000න් එකක් කරන්න පුළුවන් කමක් නැහැ. මුළු ලෝකෙම ඉන්න මහා සංඝරත්නය වැඩ කරු 1000න් එකක් කරයි ඕන. ඔක්කොම ටික එක වගේ අර බුදුහාමුදුරු වගේම වැඩ කරලා. එහෙම සේවයක් ඒ අපරිමිත දෙයක් ඒ බුදුහාමුදුරු ඉතින් උන්වහන්සේට ගරු කරන්න කියලා ඉතින් අපිට පිළිමයක් හදාගෙන ඒක වටේ මල් තිබ්බයි කියලා හරි මල් මාලා දැම්මයි කියලා හරි ඕක රත්තරන් ඇදුවයි කියලා හරි රත්තරන් ඇලෙව්වයි කියලා හරි ඒ බුදුහාමුදුරු උපද්දවන්න පුළුවන් කමක් නැහැ මෙතන. තේරුණා නේද? ඉතින් මම නම් කරන්නේ බුදුහාමුදුරුවන්ට ඔය මල් ඒව මේව තියනව නෙමෙයි මම පූජා කරන්නේ. මම පූජා කරන්නේ මුළු ලෝක බෝලෙම බුදුහාමුදුරුවන්ට පූජා වේවා. එතකොට මුළු ලෝක බෝලෙම තියෙන මල් ටික, මැණික් ටික, මුතු ටික, වටිනා කියන සියල්ලම කාටද පූජා වෙන්නේ? මම නම් මේමයි. මම මුළු ගැලැක්සියම පූජා කරලා තියෙන්නේ බුදුහාමුදුරන්ට. ආයෙමට පූජා කරන්න දෙයක් නැහැ. ඕක රත්තරන්ෙන් හදන්නවත්, මල් 1000ක් පූජා කරන්නවත්, 84000ක් පහම් පත්තු කරන්නවත් මොකක්වත් දෙයක් නැහැ. මම ඔක්කොම පොල් තෙල් පූජා වෙලා තියෙන්නේ. ඔබත් පූජා කරන්න එහෙම. මුළු ගැලැක්සි එකම පූජා වේවා. ආයි පූජා කරන්න වෙන දෙයක් නෑ. ඒ නිසා අපිට කරන්න තියෙන එකම දේ තමයි ලෞතර බුදුහාමුදුරු පෙන්වූ දහම අපේ ජීවිතය තුළ අපි අවබෝධ කරගන්න ඕන ගැඹුරු ධර්මය. බොහොම ගැඹීර ධර්මය අපි තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනේ. ඒක තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියලා කියන්නේ. මිනිස්සු මේ ධර්මයේ ලැබීමෙන් ලබන ලාභය දන්නේ නැති නිසායි වෙන්නතුනේ මේ මොහොතෙත් ඉදාම අඩු වටිනාකමක් තියෙන රුපියල් 7 වෙනුවෙන් මහන්සි වෙන්නේ. සමහර අයගේ ජීවිත කැප කරලා තියෙනවා, පුදුම විදියට මහන්සි වෙනවා, පුදුම විදියට ගිහිල්ලා දුක් විඳිනවා. දැන් තරුණ දරුවෙක් හරි මේ පන්සලට ඇවිල්ලා බණ ටිකක් අහන්න හැදුවොත් අම්මලගේ උඹ කොහෙද යන්නේ මේ නිවාඩු දාගෙන බණ අහන්න යන්නේ, අර ගිහිල්ලා වැඩ කරපන් රස්සාව කරපන් කියයි. අද රස්සාවෙන් හම්බෙන්නේ කීයද? දවසට රුපියල් 500යි 1000යි 2000යි. ඒ අම්මලා දන්නේ නැහැ මේ ධර්මයේ තියෙන වටිනාකම. ධර්මයේ තියෙන වටිනාකම දන්නේ නැති නිසා. ඒ නිසා ධර්මයේ වටිනාකම තියෙනවා නම් රජුන් රජ ඔටුනු විසි කරලා දාලා ඇවිල්ලා ධර්මයේ දකින්න පින්නතුනේ. බුදු කෙනෙක් දැනගත්තා. බුදු කෙනෙක් විතර පින්නතුනේ මේ ධර්මයේ වටිනාකම මේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ. ඒක නිසානේ බුදු කෙනෙකුට මහ පුදුම අමාරුවක් ඇගේ තිබුණේ මේ මේ මේක මේ මිනිස්සුන්ට දෙන්න කියලා. අනේ මේ මිනිස්සු ගොඩ වෙන්න තියෙන එකම තැන ඕ මේ දෘෂ්ටියෙන් මිනිස්සෙව මුදවාලීම. දෘෂ්ටිය හදවතින් ගලවන්න ඕන, මතක තියාගන්න. නිකන් මොලින් ගලවලා හරියන්නේ නෑ. ඔබේ හදවතේ දෘෂ්ටි ලැබුම්ගෙන තියෙන්නේ, ඒව තමයි ගලවන්න ඔබට අමාරු. හිසා ඔබගේ සවන්ව ඔබගේ හදවත ධර්මයට යොමු කරන්න. ඔබගේ හදවත ධර්මයට යොමු කරන්න. දැන් මෙච්චර මේ වගේ ගැඹුරු ධර්මයේ අපේ හිටපු මහා යතිවරයන් වහන්සේලා දැනගෙන හිටියේ නැද්ද කියලා සමහර අය ප්‍රශ්න අහනවා. දැනගෙන හිටියා. ඊට පස්සේ ආන ඇයි ඒගොල්ලෝ අපිට ඕක නොකිව්වේ? උන්වහන්සේලා කල්පනා කරා මේ දුප්පත් මිනිස්සුන්ට මේ ධර්මය මිල වැඩි. අපි දුප්පත් ගම්මානයකට ගිහිල්ලා විශාල වටිනා මණිකක් වෙන්දේසි කරනවද? කරනවද? කරන්නේ. ඇයි? දැනගන්න ඔය මිනිස්සයා මේ ගමේ මිනිස්සු දුප්පත්, උන්ට මේ මණික ගන්න බෑ, මේ වාහනය ගන්න බෑ. ඒක බලාගෙන යනකොට පුළුවන්. උන බලන්න මේ කොළඹ එහෙම හරියට එනකොට තියෙන සුපිරි ගණේ වාහන, කෝටි ගණන්වල වාහන තමයි උන්න වෙන්දේසි වල තියෙනවා. යන්නකො ඈත අනුරාධපුර මේ පැත්තවලට යන්නකො. ඒවෙතුත් තියෙනවා වාහන සේල් කරන කඩයි. මේව තියෙන මොනවද තියෙන්නේ? ලෑම් මාස්ටර්, ටැක්ටර්ස්, පොඩි පොඩි ලොරි ඕනේද තියෙන්නේ? අන්න හරි. මොකද ඒ මිනිස්සුගේ දුප්පත්කම එහෙ තියෙන්නේ. මෙහෙට සුපිරි වාහන දාලා හරියන්නේ නැහැ. ඒ පරිසරයට ඒ පොඩි එකක් දාන්නේ. අන්න ඒ වගේ අපේ නායක ස්වාමින් වහන්සේලා දැනගත්තා මේ සමාජයේ ප්‍රඥාවෙන් දුප්පත්. මුන්ට මේ හයි ලොකු දේවල් සේල් කරලා හරියන්නේ නැහැ. මේගොල්ලන්ට මේක සේල් කරන්න ගියාම මේ මිනිස්සු මේ බැන බැනයි. මේ මොකද්ද මේ එකක් ගැනලා අපිට මේ කෝටි ගණන් කියනවා. අපි දැකලත් නැහැ එහෙම සල්ලියක්. අපේ ගමේවත් නැහැ එච්චර සල්ලියක්. මේ මොන පිස්සුවක්ද කියලා යනවා. අන්න ඒ වගේ වෙනුතුනේ අද අපි ඒක යම් තරමකින් මේ සමාජගත කරනවා. සමාජගත කරනකොට ඉතින් අපිට අර බැනුන් තමයි අහන්න වෙන්නේ අඥානයකින්. මොකද අඥානයට ඊට අවශ්‍ය කරන වීරියක් නැහැ, ඊට අවශ්‍ය කරන ශ්‍රද්ධාවක් නැහැ, ඊට අවශ්‍ය කරන ප්‍රඥාවක් නැහැ. එතකොට මොකද කියන්නේ? තේරෙන්නේ? එයාට තේරෙන්නේ දසක් අපේ මහත්තෙක් මේ ජීප් එකක් ගියේ අපේ ගමක. මේ කොමාරි කෝටි ගානක වටන ජීප් එකක් මාත් එක්ක ගියේ. ගමේ කොල්ලෙක් ඇවිල්ලා වටේ කැර කියලා අහනවා. මේක ලස්ස හතක්වත් වෙනවද දන්නේ නැහැ කියලා ඇහුවා. මේ කෝටි ගණක් වටිනා වෙනද? ඌට තේරෙන්නේ නැහැ. ඊ ලක්ෂ 7න් 8න් එහා දේවල් ගැන අහලා නැහැ. ඌ ලොකුවටම අහලා තියෙන්නේ අර පාම් බට්ට ලොරිය ගාන. තේරෙනවද? මිනිහදන්නේ ලොරිය ගාන තමයි. ඉතින් මේක පාම් බට්ට විතර ලොකුත් නැහනේ. ඒ නිසා මිනිහා ඇහුවා මේක ලක්ෂ 7ක්වත් විතර එනවා එන්නේ නැති කියලා. මේ කෝටි 7ක් විතර වටින වාහනයක් ලක්ෂ 7ක් විතර වටින නේද කියලා. ඒ එයාට ඒක තීරිච්ච විදියනේ. ධර්මයේත් එහෙමයි පින්නතුනේ. ධර්මයේ යගේ හැදෙන්නෙත් එහෙමයි. එයාගේ දුප්පත්කම, එයාගේ ඥානෙ, එයාගේ ස්වභාවය අනුව තමයි එයාගේ මේ ධර්මයේ යගේ ඒකෙ තියෙන ප්‍රභාවය, ඒකේ වටිනකම තේරෙන්නේ. ඔය ඈත දුප්පත් ගම්මානවල ප්‍රකෝටි ගණන් වටින මැණික් හම්බ වෙනවා. තේරුණා නේද? උන්ට ඒකේ වටිනකම තේරෙන්නේ නැහැ. ලෝක ජාත්‍යන්තර පෙළේ වටිනකම දන්නේ නැහැ. ගෙනල් අර මැණික්කාරයන්ට මේකට ඉතින් මට ලස්ස එකමාරක්ක් දෙන්න මහත්යෝ කියලා දීලා යනවා. අර මැණික්කාරය අරක විකුණනවා කෝටි 4500ට විකුණනවා. ඒකනේ ඔය මැණික්කාරයන් ඔච්චර සල්ලි දෙන්නේ. දන්නවද? ඔච්චර සල්ලි දෙන්නේ ඒකයි. අර ගම්මානේ ඉන්නවල ඉන්න මොඩියට තේරෙන්නේ නැහැ. තේරුණා නේද? ඒකයි だっතේ. ආන්න සද්ධර්මයත් එහෙමයි. සද්ධර්මයත් එහෙමයි. මේකේ වටිනාකම තේරෙන්නේ නැතුව තියෙන මේ සමාජයේට. නැත්තම් ත්‍රිපිටකයේ අවසන් වෙනුදුනි පදල් හරනකට වැඩි වේගෙ. ත්‍රිපිටකයේ ගැඹුරෙන් හොයා බලයි, පරිශනය කරයි. ගවේෂණය කරයි, ඒවා තේරුම් ගන්න උත්සාහ කරයි, ඒවා අවබෝධයෙන් ප්‍රකාශනය කරන පුරුලද දාර්ශනිකයෝ වර්තමානයේ මේ අනුගමනය කරයි, ඒ වගේ මේ දර්ශනය අවබෝධයෙන් දේශනා කරන අය හොයාගෙන යාවි පින්නතුනේ සතකුම් දහස් ගණන් ගෙවාගෙන. ඒ අගය තේරෙන මිනිස්සුන්ට ඉතින් පින්නතුනේ මේකත් අර හරියට කාය බලයක් ඇති කරනවා වගේ වැඩක්. දැන් මට අවශ්‍ය උනායි කියලා ඔබව ඔලිම්පික් තරගාවලියකට යවන්න තප්පර ගානේ මීටර 200 300 දුවන්න මට එක දවසින් පුහුණු කරන්න පුළුවන්ද? දැනේ ධර්මෙත් එහෙම තමයි. ඈ කිලෝ 250 300 500ක් උස්සන්න ඇඟ අර බර උස්සන මේ උස්සනවනේ නේ, ඒ වගේ උස්සනෝ එක දවසින් පුරුදු කරන්න කියලාද කියන්නේ පුහුණු කරුව හොඳ වුණාට? බෑ එහෙම කරොත් එහෙම අර පුහුණුවට එන ශිෂ්‍යයාගේ ඇට දෙක තුනක් කැඩිලා තමයි ගෙදර යන්නේ. තේරුණා නේද? කොඳුනාරිටිය කැඩිලා තමයි ගෙදර යන්නේ. මල්ලි ඔය ආද ඇති කියලා යවන මෙහෙම යවල දිටන්තරේම අභ්‍යාස කරලා විටමින් දීලා පුහුණු කරලා තමයි ආව අර කිලෝ 250 300 ඔසවන්නේ. මමත් එහෙමයි ඔබට. ධර්මයේ කියලා පෝෂණය දීලා විටමින් දීලා ඔළුව හදලා ශ්‍රද්ධාව හදලා ඈ බලය හදලා ඥානය හදලා සියලු ශක්තියන් ඇතුළතේ අභ්‍යන්තරයෙන් ගොඩනැගෙන සසර ආපු පාරමී බල ඔක්කොම එකතු වෙලා බර උසුලන්න කියලා කෙනෙක් කවුරු හරි කෙනෙක්ම අරගෙන දාන්න බෑනේ. එයාගේ බලනෝනේ දේහධාරී බව සසරින් ගෙනාපු ශක්තිය, මව්පියන්ගෙන් ගෙනාපු ශක්තිය බලනවා. ඕන කෙනෙක් දාන්න බෑ. දුවන්න උනත් එහෙමයි. එයාගේ කකුල් පිහිටීම, උස කකුල් වල ස්වභාවය මේ ඔක්කොම බලපවත්වනවා. පහසුවට අන්න ඒ වගේ තමයි පින්නතුනි. ඒ සියලුම කාරණා එකට එකතු වෙන තැන තමයි එයා ජීවිතය අත්දකින්නේ. ඒ නිසා භාවිතා බහුලී කතා. ධර්මයේ හොයන්න. නිවැරදි කරුවෙක් වෙලා බණ හොයන්න ඕනේ. ඔබේ අඩුපාඩුකම් තීද්දි තමයි ඔබ ධර්මය සොයන්න ඕන. ප්‍රශ්න ඉවර වෙලා හිත සංසුන් කරගෙන බණ අහන්නේ නුමනාවක් නෑ. ධර්මයේ අහන්න එන්න ඕන, බණ අහන්න එන්න ඕන. ප්‍රශ්න තීද්දි හිත අසංසුන්ව තීද්දි තමයි එන්න ඕන. එතකොට තමයි සංසුන් වෙන්නේ. අඩුපාඩුකම් නැති කෙනෙක් වෙලා එන්න නුමනා නෑ. විවිධ අඩුපාඩුකම් තීද්දි ධර්මයට යොමු කරන්න. ඒ නිසා කෙනෙකුට දානය කරනවා නම් පූ දේවල් දානය කරන්න එපා, ධර්ම දානය දෙන්න. එනිසා මේ ධර්මදේශනා ටික ඔබට කරන්න පුළුවන් CD වශයෙන් හදලා දෙන්න, කැසට්ස් වශයෙන් මේ පෙන් ඩ්‍රයිව්ස් වල දාලා දෙන්න. කෙනෙක්ව බණ අහන්න කෙනෙක් නැති කෙනෙක් ඉන්නවනම් ඒ කෙනෙකුට තමන්ට හැකියාව තියෙනවා නම් දානය කරන්න පෙන් ඩ්‍රයිව් එකක්, එහෙම නැත්නම් රේඩියෝ එකක් දානය කරන්න. ඒක තමයි ලොකුම දානය. මම්ම කළා තියෙනවා සමහර අපේ අම්මලා තාත්තලාට. ඒ ඇත්තෝ අනේ කාලෙකට පස්සේ මට පින් දෙනවා, අනේ අපේ හාමුදුරුව මට මේවා හිතලම මේවා හදලා ගෙනල් නොදුන්න නම් අනේ මම මේ බණ ධර්මයේ දන්නේ නෑනේ කියලා පස්සේ පින් දෙනවා. තේරුණා නේද? ඔබේ අම්මා තාත්තට බණ අහන්න තරුණ දූල පුතාලා අර පෙන් රව්වෙහෙකට දාලා රේඩියෝ එකක් හදලා දෙන්න දීලා කියන්නේ. ඉතින් මුලින්ම කියන්න අම්මේ තාත්තේ මේක මේ ලෝකේ කෙනෙකුට නම් තේරෙන්නේ නෑ, ඩිංගක් අහගෙන ඉන්න සින්දු අහනෝ වගේ කාලයක් අහන්න, එතකොට හිමින් සැරේ ඕක තේරෙන පටන් ගන්නේ කියන වචන ටිකක් කියන්න. නැත්තම් ඕක තේරෙන්නේ නෑ කියපුව ගමන් කුණුකුටර දානවා. ඒකත් කියලා දීලා ඊට පස්සේ තේරෙන්න පටන් ගත්තා මේක රසවත් වෙනවා, මේක ගුණවත් වෙනවා, මේක ඥානීය වැඩෙනවා, මේක ශ්‍රද්ධාව වැඩෙනවා, මේක ඇස් විවර වෙනවා. ඈ අපි ලෝකේ නොඇසු නොයිරු ධර්මය පුබ්බේ අනනොස්සුතේසු ධම්මේසු කියන වගේ ඒ දේ තමා තුළින් තමන්ට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේකේ රසය දැනෙනවා කියලා ඉවරලා කියන්න ඕන. එහෙස ධර්ම දානෙව දෙන්න. අපිත් උත්සාහ කරන්නේ ඒකමයි වෙනතුනේ. හැම විටම පොත්පත්, ඒ වගේම CD, දේශනා, වෙබ් අඩවි, ඒ YouTube නාලිකාවලින් ඒ ඔක්කුගෙම්ම ධර්මය දෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මය මේ ලෝකේ කාටවත් විකෘති කරන්න බෑ. ඒක ස්වභාව ධර්මය. විකෘති කරන්න ගියොත් විකෘති කරන්න යන කෙනා විකෘති වේවි. විකෘති කරන්න බෑ. මොකද කාටවත් ස්වභාව ධර්මය විකෘති කරන්න බෑනේ. ගඟක් පහළට ගලාගෙන යන එක කාටවත් විකෘති කරන්න බෑ. ඉර පායලා බහැලා යන එක කාටවත් විකෘති කරන්න බෑ. මිනිස්සෙක් ලෙඩ වෙන එක, ජාති ජරා ව්‍යාධි මරණවලට පත් වෙන එක කාටවත් විකෘති කරන්න බෑ. කාටදෝ කරන්න පුළුවන්? ඈ කෙස් සිදෙන එක, ඇස් පේන්නේ නැති වෙන එක, දත් හැලෙන එක, වයසට යන එක, මේ ජීර්ණේ නැති වෙන එක, මැරෙන එක වෙනස් කරන්න බෑ, විකෘති කරන්න බෑ වෙනතුනේ. ඒ නිසා යම්කිසි කෙනෙක් කියනවනම් බුදුහාමුදුරගේ ධර්මය විකෘති කරනවා කියලා, ඒ මනුස්සයට ධර්මය කියන්නේ මොකද්ද කියලා ගැන වැටහීමක් නැතිකම. මේ ලෝකේ කාටවත් ධර්මය විකෘති කරන්න බෑ වෙනතුනේ. ස්වභාව ධර්මයේදී කාටද ස්වභාව ධර්මය විකෘති කරන්න පුළුවන්? ඒක විකෘති කරන්න බෑ. එනිසා පින්නතුන්ගේ හේතු ධර්ම වැඩි දියුණු කරගන්න, හේතු සම්පත් වැඩි කරගන්න, ඒකාන්ත වශයෙන් අපිට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසාදී දස සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීමේ, දුරු කිරීමේ දහමක් මගක් අපිට බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඒ ධර්මය නිසකවම දේශනා කරන්නට පුළුවන්, විචිකිච්ඡාවක් නැතුව දේශනා කරන්නට පුළුවන්. ඔබට කල්යාණ මිත්‍රයෙක් ඉන්නවා කියන සතුට තියාගෙන ධර්මය අහන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ වේවා.